ඒ කියන්නේ ආයතන දෙකයි තියෙන්නේ. මන ආයතනේ ධම්ම ආයතනේ. ධාතු තුනයි තියෙන්නේ. මනෝ ධාතු, ධම්ම ධාතු, මනෝ විඤ්ඤාණ ධාතු. එතකොට ඒ මට්ටමේ තණ්හා උපාදාන කරලා තමයි යා ඒ මට්ටමේ භවයකට යන්නේ. ඒ කියන්නේ දැන් ස්පර්ශ ආයතන 6 නෙමෙයි මේ දෝෂේ. ස්පර්ශ ආයතන 6 නිර්වශේෂ නිරෝධිය නොදන්නා කම නිසා ස්පර්ශ ආයතන 6 මේ ඇති හැටි නිමිති ගත්ත කෙනාට ආප හොයන්නේ ස්පර්ශ ආයතන 6ක්. ඒ කියන්නේ ධාතු 18ක් ආයතන 12ක්ම ඉතුරු වෙන්නේ. ඒ මට්ටමට කිව්ව කාමවචරයි කියලා. ඒ මට්ටමේ විපාක උපද්දව උපද්දව විද විඳ ඉන්නකොට එයා උපදින්නේ ඒ වගේ ධාතුවකමයි. මේ ස්පර්ශ ආයතන 6 ආපහු ඇතුළට එන එක මේ ස්පර්ශ ආයතන 6ට එද්දි එයා ගාව තින්නේ රූපවචර මට්ටමේ සංයෝජනයක් නම් එයාට ආපහු හසු වෙන්නේ නිමිති හිටින්නේ එයා සිහි කළ යන්නේ ඇහැට පෙනෙන රූප, කනට ඇහෙන ශබ්ද, හිතින් දකින අරමුණු කියන ආයතන 6 විතරන 13 විතරන. උන්නේ එයාට අවිද්‍යාපච්චය සංඛාර වෙලා තින්නේ රූපවචර මට්ටමේ. සංඛාරපච්චය විඥානං කියනකොට චක්කු විඥාන, සෝත විඥාන, මනෝ විඥාන විතරයි එයාට. එතකොට ඒ මට්ටමේ තණ්හා උපාදානයක් කියදුනොත් ඒ මට්ටමේ භවය උන්නේ යයි. දැන් අර නාම රූප දෙක අයිති නෑ මේ එකම තුන් භවයේ එකකටවත් නෑ. දෙන්නෙක් තේරුම් ගන්න. ඊට පස්සේ ඒ කියන්නේ ඉන්කමින් එක අයිති නෑ මේ තුන් භවයේ එකකටවත්. එතකොට ඔන්න ස්පර්ශ ආයතන 6ටම ආයත අරමුණු එනවා නොපෙනෙනව නෙමෙයි. මේ රූපේ පේනවා. කියුණාට එයාට කාමවචර මට්ටමේ ඒ කියන්නේ මේ පේන රූපෙට රූප වෙනෙන එක දෝෂේ නෙමෙයි. පෙනෙන එකට හිතුවත් දෝෂේ නෙමෙයි. පේන එකට කිව්වත් දෝෂේ නෙමෙයි. පේන කාරණේ යමක් ගත්තට කෙරුවට ඒ දෝෂේ නෙමෙයි. දකින්නකොට දැකීමෙන් පස්සේ නිරුද්ධයි කියන නුවණ තිබුණොත් එයා පෙවුණු දේ නිරුද්ධ වෙනකොට පේන දෙයට හිතපු දේ, කියපු දේ, කරපු දේ නිරුද්ධ වෙන සංකාර නිරුද්ධ වෙනවා. සංකාර හිටින්නේ. පෙනෙන දේ හටගෙන නැති වෙනවා කියන එක නොදන්නා අවිද්‍යාව තිබුණොත් පේන දෙයට හිතන කියන කරන දේවල් සංකාරයද නිරුද්ධ වෙන්නේ නැහැ. ඇයි පේන දේ තියෙනකොට පේන දෙයට හිතපු කියපු කරපු දේ තියනවා වෙනවා. එතකොට රූපවචර මට්ටමේ අරූපවචර මට්ටමේ දි වෙන්නේ ඇහැට මොන දෙයක් පේන්න ඕනම දෙයක් පේන්න පුළුවන්. පේන දේවල් අරඹය හිතන්නත් පුළුවන්, පුද්ගලය කියලා හිතන්නත් පුළුවන්, උපුල් මහත්ය කියලා හිතන්නත් පුළුවන්, දරුවා කියලා හිතන්නත් පුළුවන්, දරුවට කෑම ටික කන්න දෙන්න ඕන කියලා කියන්නත් පුළුවන්, කරන්නත් පුළුවන් ඕන දෙයක් පුළුවන්. දැකීමෙන් පස්සේ නිරුද්ධයි කිව්වහම ඒ කල කී දේත් නිරුද්ධයි. එයාට නුවණ හිටින්නේ අවකාශය නම් ඉතුරුයි වගේ තැනක ඉන්නා. අර කරපු කිව්ව දේවල් හටගෙන නිරුද්ධ වෙනවා. ඒක ප්‍රශ්නයක් නෑ. නමුත් එයාට නිමිත්ත තියෙන්නේ අවකාශය වගේ තැනක ඉන්නම්. ඔන්න ඒක තමයි යාගේ අවිද්‍යාපච්ච සංකාරය. දැන් සංකාරපච්ච විඥානම් කියන්නේ එයාගේ හිත බැඳිලා තියෙන බැසගෙන තියෙන අවකාශය කියන මන්ටද. ඒ මට්ටමේ වේදනාවකටයි තණ්හාව පාදා. එහෙම මුතේ වුණේ ඒ භවෙ කියලා කියනවා. ස්පර්ශ ආයතන 6ටම ඇතුළට යමක් එනවා. පේන ඇහෙන හැම දෙයකටම හිතනවා කියනවා කරනවා. ස්පර්ශ ආයතන 6ම නිරෝෂයෙන් නිරුද්ධයි. අපි හිතපු කියපු කරපු දේවලු නිරුද්ධයි කියලා යම් කිසි කෙනෙකුට දකින්න තැනට මනස ගන්න පුළුවන් වුණොත් අවිද්‍යාව ශේෂයක්වත් නැති වුණොත් තුන් භූමිය යන ඒ කියන්නේ අටලොස් ධාතුවම නිරුද්ධයි. ආයතන 12ම නිරුද්ධයි. පංච උපාදාන ස්කන්ධයම නිරුද්ධයි. තුන් භූමිය යන වගේ කිසිදු ධර්මයක් නැහැ. දෙකිනව රහතන් වහන්සේ කියලා. ඒ කියන්නේ අවිද්‍ය දැන් ඔගොල්ලෝ දැක්කද මං කිව්ව ඉන්කමින් කියලා කිව්වේ නාම රූප කියන ටික නැත්නම් ඉන්කමින් කියලා කිව්වේ මම අර ස්කන්ධ ටික. ඕක මේ අවිද්‍යාපච්චය සංකාරකෙන් චක්‍රයට ඇතුල් කරන්න දෙපා. අවිද්‍යාව යෙදෙන්නේ ඒ ටිකේ. මේ ස්කන්ධ ඇහැට රූප පෙනෙන තැනක කනට ශබ්ද ඇහෙන නාසයට ගඳ සුවඳ දැනෙන ඒ ටික අවිද්‍යාවෙන් හටගත්ත ටිකක් හැටියට දැම්මොත් අපිට ගොඩ යන්න බෑ. තේරෙනවද? ඇහැට රූපයක් පෙනෙනකොට මෙතන තියෙන ස්කන්ධ ටික ස්පර්ශය නිසා මේ පෙනෙන දේ හට ගන්නවා. ස්පර්ශ නිරුද්ධ වෙනකොට පෙනෙන දේ නිරුද්ධ වෙනවා කියන තැනක මනස තියාගන්න. කණ්ණාඩියට එබුණු ඡායාවට එබුණු හිඳ ඡායාව හටගත්තා. එබින්ද පෙර තිබුණා එබුණු හිඳ හටගත්තා. නැති වෙනකොට නැති වෙනවා කියන තැනක හිත තියාගෙන කණ්ණාඩියේ තියෙන ඡායාවට ඕන දෙයක් හිතන්න ඕන දෙයක් කරන්න බයින්ද ඕනනම් කෝටුව කරගෙන ගහන්න ප්‍රශ්නයක් නැහැ. ඔගොල්ලෝ අහකට යනකොට ඡායාව නැති වෙනකොට හිතින් කින් කරපු ඒවත් නැහැ. ඒ වගේ මේ පේන දේ අරඹය දකින්න පෙර තිබ්බා නෙමෙයි, දැක්කයන් පස්සේ තියනව නෙමෙයි, ආයතනයන්ගෙන් උපද්දපු දෙයක්මයි පේන්නේ කියන තැනක මනස නම් තියෙන්නේ ඕගොල්ලන්ගේ. ඔගොල්ලෝ මේ දෙයට මොන දෙයක් හිතුවත් කිව්වත් කෙරුවා අහකට යනකොටම ස්පර්ශ නිරෝධ මේ වේදනා සංඥා නිරුද්ධයි කියන තැන එනකොට සංකාර නිරුද්ධයි, අවිද්‍යාව නිරුද්ධයි, සංකාර නිරුද්ධයි, ඉතින් කින් කින් නිරුද්ධයි. යම් කිසි කෙනෙකුට ස්පර්ශ ආයතන හයේම පේන්නේ පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා කියලා ඒ මනසට කිව්ව අපරියපන්නයි කියලා. දැන් ස්පර්ශ ආයතන හයම හටගෙන නිරුද්ධ වෙද්දී හයම ඇති බවට නිමිති හදාගෙන ඒ හයම හොයාගෙන යන මට්ටමට කාමාවචර කිව්වා. ස්පර්ශ ආයතන හයෙම පයින්ද එද්දී ආයතන තුනක් විතරක් හසු කරගෙන ඒ තුන විතරක් හොයාගෙන යන මට්ටම රූපාවචරයි කිව්වා. ආයතන හයෙම පයින්ද එද්දී හයෙම අනිත්‍ය දකිනවා එක් අවකාශයක් විතරක් තියෙන එක වගේ තැනකින් අපි කියන අරූපාවචර මට්ටමක් නම් කළේ ඒ මට්ටමේ නෙමෙයි කිව්වා. ස්පර්ශ ආයතන හයේම Nirodhe dakinowa ekama mattamaka nimittakwa tiyagan nathi unoth mehata yanda animittai sparsha nisa hatagena sparsha nathi unoth nathi unowa kiyana tanakin muwana tiyagena katutu karanawa kiyanda eten dikena so upadisesa nibbana upadisesayak wat neme upadisesayak athuwa nivan dakka api kiyana anupada parinirvana upadana wasen gattena mokadda ඇහැ උපාදාන කරන්නේ නැතුව, රූපය උපාදාන කරන්නේ නැතුව, චක්කු විඥාන උපාදානය කරන්නේ නැතුව, චක්කු සම්පත්‍ය උපාදාන කරන්නේ නැතුව, අල්ලගන්න නැතුව විඳිනවා. උපාදාන නොකොට ජීවත් වෙනවා. ඒකේ ස්වභාවය තමයි මොකද්ද? ඒවා හටගෙන නැති වෙනවා කියන තැනකින් ජීවත් වෙන ඇති බවට හිටින්නේ. මේ කිසිම දෙයක් උපාදාන වෙලා නැහැ. අවිද්‍යාව ශේෂයක්වත් නැහැ රහතන්. තව පැත්තකින් කෙටි අදහසක් ගත්තොත් ඇහැට රූපයක් පෙනෙනකොට පෙනෙන්න පෙරත් පෙනුනෑන් පස්සෙත් තමන්ගේ මනසේ දෙපැත්තේ දෙන්න නිමිති නැත්තම් කෙලෙස් නැත්තම් ඉබේම පෙනෙන දේ පෙනේ දිත්තේ දිත්ත නැත්තම් වෙනවා. රහතන් වහන්සේ කියනවා තමන් තුල ප්‍රත්‍යක්ෂ ඥානයක් උපදවා ගන්න පුළුවන් මත්යේ කලයුත්තක් නැහැ. කලයුත්ත කළා යමක් සඳහා මේ ශාසනයට ආව නම් ඒක මම කළාගෙන ප්‍රත්‍යක්ෂ ඥානය තමන් තුළ උපදවා ගන්න පුළුවන් තමන්ගේ මනස දැකලා. මොකද්ද? යමක් ඇහැට රූපයක් පේනකොට පේන්න පෙරත් පේන්නන් පස්සේ තමන්ගේ මනස දිහා බලන්න. ඒ ආරම්භය නිමිතිත් නැත්තම් කෙලෙසුත් නැත්තම් වර්තමානයේ හටගෙන නැති වෙනවා කියන තැනක නම් තියෙන්නේ තමන්ට මම තණ්හාව නැති කළ කෙනෙක්. ආයි උපදින්නේ නැහැ. කල යුත්ත කලා කියන තැනකින් තමන්ටම කියන්න පුළුවන්. තමන්ගේ මනස දිහාගෙන. ඇයි? මේ ස්කන්ධය හටගෙන නිරුද්ධ වෙනවා කියන ටික තමන්ට පේනවා. එයාට කියන සූපදිශේෂ නිබ්බාන උපදිශේෂයක් වෙන මේ ස්කන්ධ පරිහරණය පමණක් තියෙනවා. දිවි කෙලවර කොට ඇති පැවැත්ම ආයතන ටික නිසා ඇති පැවැත්ම විතරක් තියෙනවා. කර්ම කෙලස් ඔක්කොම අතහැරලා පිරිසිදු මනසකින් ජීවත් වෙනවා. ඒකට කියනවා රහතන් වහන්සේ කියලා. එතකොට මෙතනදී එක කාරණාවක් දකින්න. ඔය හේතුඵල ධර්ම කැටි කරලා ගත්තොත් බුදුරජාන් වහන්සේ පෙන්වන්නේ ඇහැට පෙනෙන තැනක තියෙන ස්කන්ධ ටික. ස්කන්ධ ටික තියෙන තැනක ස්කන්ධ ටික තියෙන තැනක අවිද්‍යාවෙන් කර්ම නිමිති හදාගෙන අපි ගහව යෙදෙන්නේ කාම උපාදානයේ අත්වාද උපාදානයේ. ඒ කියන්නේ පුද්ගලයේ රත්තරන් රිදි මුතු මැණික් ගෙවල් දොරවල් කියලා ඒව කාම උපාදාන. රූපයන් අත්තෝ සමුනපස්සේ රූපය ආත්මයක් රූපය අසුරු කරගෙන සත්වයක් ඉන්නවා කියන අදහස් අපි ගාව තියෙන අත්වාද උපාදාන. මේ රූපයේ කනබුන ආහාරයෙන් හැදුණු ස්කන්ධ ටික දකින්නකොටම අපේ මනසේ මේ උපාදානය යෙදෙනවා නා. මේ උපාදානයට හිත නිසා මේකට කිව්ව උපාදාන ස්කන්ධය කියලා. දැන් මේ රූපයේ පෙනෙනකොට මගේ මනසේ උපදින්නේ පවතින උපාදාන මට්ටමක් නම් උපාදානයක් නම් මේ රූපේ විපරිණාම වෙනකොට මම විඳින්නේ පංච උපාදාන ස්කන්ධ දුක. ඒ කියන්නේ දැන් රූපයේ ස්කන්ධය අනාත්ම ස්කන්ධය මන් තුලයි සත්‍ය පුද්ගලයා කියන උපාදානය තියෙනවා. මම ස්කන්ධ ටික දන්නේ නැත්නම් උපාදානය දන්නේ නැත්නම් ආහාරයෙන් හැදුණු රූපය කියලා දන්නේ නැත්නම් රූපේ දකින්නකොට මා තුල පුද්ගල භාවය පුද්ගල සංඥාව ඉපදිලා කියන එක දන්නේ නැත්නම් මට පේන්නේ රූපයේ පුද්ගලෙක් වගේ මම විඳින්නේ පංච උපාදාන ස්කන්ධ දුක. ඒ කියන්නේ පුද්ගලයෙක් ලෙඩ වුණා මහලු වුණා මැරුණා කියන තැනකින් තමයි පංච උපාදාන ස්කන්ධ දුකක් එන්නේ. දුකට හේතුව ස්කන්ධ ටික පනවන්න බෑ උපාදාන. මං ගාව තියෙන මේ වැරද්ද. උපාදානය නැතිකලු තණ්හාව නැති කෙරුවොත් මේ දුකෙන් මිදෙනවා. ඒකට තියෙන්නේ මොකද්ද? දැන් මේ රූපේ දකිනකොට පුද්ගලයෙක් කියන අදහස මට නම් උපදින්නේ. ඒක හිතේම නිමිත්ත හදාගෙන මේ මගේ අප්පච්චි මට කණ්ඩ දුන්නා බොණ්ඩ දුන්නා කියලා තණ්හාව මගේ මනස තුල ඇති වෙන විදිහටම මම හිතන නිසාම තණ්හාව ඇති වුණා නා. මගේ අප්පච්චි මං වෙනුවෙන් මෙහෙම කළා කියලා නැවත නිමිත්ත දිහා බලලා මම හිතනකොට ඒ හිතීම නිසාම සෙනෙහස කියන හැඟීම මගේ මනස තුල ඇති වෙන විදිහටම මම හිතලා නම් තියෙන්නේ. දැන් ওই නිමිත්ත එක්ක තියෙන්නේ තාත්තා කියලා හිතන කමත් එක්ක තියෙන්නේ මට ওই වගේ හැඟීම් ටිකක්. කනබුන ආහාරයෙන් යුක්ත රූපය නිසා මේ 13 ආනත් එනකොටම මං අර හදාගත්ත නිමිත්තත් ඒ කෙලෙස් ටිකත් නම් මගේ මනසේ යෙදෙන්නේ. මට තාත්තා හම්බෙලා තාත්තට ආදරේ සෙනෙහස වගේ තැනකින් හැඹිලි මං ජීවත් වෙන්නේ. ඊට පස්සේ මේ ධාතු විපරිණාම වෙනකොට එදාට මට තග්ගල සිහි වෙන්නේ තාත්තව. දැන් තග්ගල ගලපනවා මං එදා හිටපු සංඥාව තාත්ත දැන් තියෙන මට්ටම තාත්තා මැරිලා කියලා අඬනවා. තාත්ත දැන් වයසට ගිහිල්ලා කියලා අඬනවා. ධාතු විපරිණාම වෙද්දි මම මට මේ පංච උපාදාන ස්කන්ධ දුක මම විඳින්නේ. ඒ දුකට හේතුව මොකද්ද? අර මනසේ අප්ඩේට් කරගත්ත හදාගත්ත උපාදාන තණ්හා උපාදාන දුක පංච උපාදාන ස්කන්ධ දුකට හේතුව පනවන්න පුළුවන් මේ කනබුන ආහාරයෙන් හදන ස්කන්ධ ටික නෙමෙයි. තේරුණා නේද? ඒ කියන්නේ මේකේ මට හම්බුනේ ඇති ඉදිරිපිටට කනබුන ආහාරයෙන් හදන රූප නිමිත්තක් විතරමයි. ඔය නිමිත්ත ගත මේ හිතේ ස්වභාවයක් තියනවා. හිතන විදිහට හිතේ ගති වෙනස් වෙනවා. ඕගොල්ලෝ නම් දුක එන විදිහට ටිකක් හිතන්න තමන්ගේම හිත හිතපු නිසා දුක් වෙන්නේ නැද්ද කියලා? සතුටු වෙන විදිහට හිතන කම නිසා සතුටු වෙන්නේ නැද්ද කියලා? ඒ හිතේ හැටි හිතේ වර්ණ ස්වභාවය මේ නිමිත්ත අරගෙන ඔය නිමිත් දැන් කනබුන ආහාරයෙන් හැදුණු බලන්න පිරිසිදුව කනබුන ආහාරයෙන් හැදුණු සත්පුද්ගල නොවන නිමිති මාත්‍රයක් කර මේ පේන්නේ. මේ පෙනෙන නිමිත්ත හටගන්න නැති වෙනවා කියලා දන්නේ නැතුව ඇති බවට විඳිනකොට නිමිත්ත ඔහොමම හිටිනවා. දෙවුනොට නිමිත්ත බලාගෙන නිමිත්තට අපි හිතනවා දුක එන්න සැපෙන විදිහට. මේ මගේ අප්පච්චි මට පොඩි කාලේ ඉඳන් මෙහෙම කන්න හොන්න දුන්නා. මෙච්චර උපකාර කළා මෙහෙමයි කියලා විස්තර ටික හිතනකොට ඒ හිතන විස්තරකම නිසාම පුදුමාකාර හැඟීම් ගොඩක් දැන් ඒ ඇවිල්ලා. ඒ හැඟීම් ටික නිමිත්තත් එක්ක තියෙනවා. ඊගා දවසේ තියෙන මේ එකයි අර මනෝපබංගම ධර්මා කියලා කියන්නේ මනස සියලු සිතුවිලි වලට පිටව ගමන් කරන. යකඩෙන් නැගුණු මලේ යකඩෙම කනවා. ඒ වගේ නුවණ නැති කෙනා උපදින කෙලෙස් මලේ යාවම් පුච්චනවා කියලා කියන්නේ. ඇහැට රූපේ ගැටෙනකොටම මට අර නිමිත්ත දකින්නවත් එක්කම මට සිහි වෙන්නේ මම අර හදාගත්ත විස්තර ටික නම් මං දැන් මෞසෙනෙහස පියතෙනෙහස උරුම කෙනෙක් වෙලා ඒකමම ඉන්නේ. නමුත් මෙතන අනාත්ම ධර්මතාවයේ තේසයක්වත් නැහැ. ඊට පස්සේ පංච උපාදානස්කන්ධයෙන් සතුටු වුණොත් ඒ කියන්නේ මේ උපාදානය මේ ස්කන්ධ ටික මේ ස්කන්ධයි උපාදානය දෙක එකට එකතු කරලා සතුටු වුණොත් මම තාත්ත කෙනෙක් ඉන්නවා කියන තැනකින් මම සතුටු වුණොත් ඕකේ තියෙන දුක ආදීනවකුත් තියෙනවා. ආස්වාදය ටික ආදීනව ගොඩයි. තාත්ත මරුණු දුකමට ගොඩක් කල් විඳින්න වෙයි. තාත්ත ලිඩවිච්ච දුක විඳින්න වෙයි. තාත්ත ඉන්නවා කියන සැප දකින්නකොට විතරයි මට. ඒ කියන්නේ ඇහැට පේනකොටම අපච්චි ඉන්නවා කියන තැනකින් සිහි වෙනවා මට. නැත්නම් රත්තරන් කියලා සිහි වෙනවා, රිදී කියලා සිහි වෙනවා. ඊට පස්සේ නමුත් අනිත්‍ය වෙන ලෝකෙ විපර්ණාම වෙන ලෝකෙ ධාතු වෙනස් වෙනවා. තාත්ත නැරනවා නෙමෙයි, රත්තරන් නැති වෙනවා නෙමෙයි. සතර මහා ධාතුන්ගෙන් හටගත් රූපය ආහාර වෙනස් වෙනකොට රූපේ වෙනස් වෙනවා. වෙනස් වෙනකොට මගේ මනසේ මේ නිමිත්තට ගොඩාක් බැඳිලා නම් තියෙන්නේ. මම බැඳිච්ච නිමිත්ත විපරිණාම වෙනකොට මට දුක එනවා. කියන එක තේරෙනවද? එතකොට පංච උපාදානස්කන්ධ දුකක් අපි විඳින්නේ. දුකට හේතුව අපි ගාව තියෙන උපාදානයේ තණ්හාව. උපාදානයේ තණ්හාව නැතිකොට පංච උපාදානස්කන්ධ දුකෙන් මිදෙනවා. මාර්ගය තමයි මොකද්ද? මේ උපාදානය නැති කරන්න. සතර උපාදානයෙන් මිදින්. ඒකට කරන්න තියෙන්නේ මොකද්ද? ඉති රූපං ඉති රූපස සමුදේ ඉති රූපස අත්තංගම. මේ රූපයයි මේ රූපය ඇතිවීමයි මේ රූපේ නැතිවීමයි කියලා හොඳට බලන්න. එහෙම බලනකොට බලනකොට මොකද වෙන්නේ? මේ රූපය ආරම්භය පුද්ගලයේ පුද්ගලයේ කෙනෙක් කෙනෙක් කියපු ගතිය ටික ටික ගෙවෙනවා. රූපය ඇත්ත අපි කියමු කායanusasanawa වඩනවා කියලා. දැන් මේ අර්ථය දුක පෙන්නලා දුක ඇතිවීමට හේතුව තණ්හා උපාදානය කියලා පෙන්නලා තණ්හා උපාදාන නැති වෙනකොට දුක නැති වෙනවා කියලා පෙන්නලා ඊටවසේ මම මාර්ගය හැටියට පෙන්වන්නේ මොකද්ද? සම්මා දිට්ඨිය ඇත්ත බලන්න. මම පුද්ගලයෙක් හැටියට සත්වයෙක් හැටියට උපාදාන වෙලා තියෙන අල්ලගෙන ඉන්න ස්කන්ධ ටික දිහා බලන්න. එතකොට තේරෙනවා මගේ මනසේ තියෙන ප්‍රපංචයක් මේ. මම දුක් විඳින්නේ මගේ මනසේ තියෙන වැරද්දකට කියන එක තේරෙනවා. ඊටවසේ මම ස්කන්ධ ටික බලන්න 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 නුවණින් මෙනෙහි කරන්න මෙනෙහි කරන්න වෙන්නේ මොකද්ද? උපාදානය අඩු වෙනවා, ආශ්‍රවය ගෙවෙනවා, කෙලෙස් ගෙවෙනවා. ආශ්‍රයක් ක්ෂය වුණොත් උපාදානය සම්පූර්ණ නැති වුණොත් මේ ස්කන්ධය රූපයේ සතර මහා ධාතුයි කනබුන ආහාර නිසා හටගෙන ආහාර නැති වෙනවා කියන තැන නුවණ හිටියි මගේ. කෙනෙක් පුද්ගලයේ හැටියට කාම බහන්න හැටියට ගත්ත ගන්න බවෙන් මනස මිදිලා ඒව නිසා කෙනෙක් නිසා පුද්ගලයෝ නිසා දේවල් කාරණා නිසා එන දුකෙන්ද මිදිලා මම පංච උපාදාන ස්කන්ධ දුකෙන් මිදිලා ස්කන්ධ පරිහරණය කරනවා කියන තැනකට එනවා අපේ මනස. තේරුණාද? එතකොට දැන් මේ මෙහෙම හම්බ වෙනකොට ඔයගොල්ලෝ දකින්ද මේද කනගුණ ආහාර යුක්ත රූපය ඇසිදි පිට දෙනකොට අපි ගාව ආශ්‍රවයේදීලා මේ තියෙන්නේ. මේ තව සත්ව පුද්ගලයා හම්බ වෙනවා කියලා අපිට හිතෙන්නේ අපි ගාව ආශ්‍රවයේදීලා තියෙන්නේ. ආශ්‍රයක්ෂය කරගන්න තියෙන්නේ. ඉතින් ඒක කරගන්න පුළුවන් මේ පටිච්චසමුප්පාදයේ මේ අර්ථය හරියට විතරයි. ඒ කියන්නේ අවිද්‍යා සංඛාර පෙරයි කියලා දාලා මෙතන පංච උපාදාන ස්කන්ධයක් හැටියට දාලා මේ වැරද්ද තිබුණොත් ගොඩ යන්නම බෑ. ගොඩ යන්නම බෑ. අන්තිමට නිවන කියන උත්තරය ආවේ මොකද්ද? පංච උපාදානස්කන්ධ දුකෙන් ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමන සුපායාස කියපු ටිකෙන් මේ ජීවිතේම ඒ දුකෙන් මිදීමයි සෝපුදිසෙස නිබ්බාන කියලා කිව්වේ. මොකද පංච උපාදානස්කන්ධ දුක තියෙන්නේ අද වැරද්දක් නිසායි. ඒ කියන්නේ මෙතන ස්කන්ධ ටික තියෙන තැනක ස්කන්ධය නොදන්නාකම නිසා කර්ම උපාදාන හදාගෙන නම් තියෙන්නේ. එතකොට ඒ ස්කන්ධයි උපාදානයි දෙකම නිසා නම් පංච උපාදාන ස්කන්ධ දුකක් විඳින්න. දුකට හේතුව ස්කන්ධ කියන්න බෑ උපාදානයි. උපාදානය නැතිකලොත් පංච උපාදාන ස්කන්ධ දුකෙන් මිදෙනවා. මොකද ජාති ජරා මරණ ශෝක පරිද දුක්ඛ දෝමන සුපායාසයන්ගෙන් මිදෙනවා කියලා දැකලා උපාදානයන්ගෙන් මිදෙන්න ආශ්‍රයයක් ගැනීම සඳහායි මේ ඉති රූපං ඉති රූප සමුදය ඉති රූප සත්තංගම කියලා ස්කන්ධයේ උදේවැය බැලුවේ. ස්කන්ධයන්ගේ උදේවැය බලන්ද ඒක දකින්න උපකාර පිණිස තමයි සමාධියක් උදව් කරගත්තේ සමතකමට අනක් වැඩිවේ. සමතකමට අනක් වඩා ගන්න සමාධිය ඇති කරගන්න උපකාර පිණිස තමයි සීලයක පිහිටියේ. සීලයක පිහිටලා සමතකමට අනකින් හිත වඩමින් ස්කන්ධයන්ගේ උදේවැය බැලුවා ඇයි? ඇයි අපි? ස්කන්ධයන්ගේ උදේවැය බැලුවේ. ස්කන්ධයන්ගේ ඇත්ත ඇතිහෙටි දකිනකොට තණ්හාව ගෙවෙන උපාදානය නැති වෙනවා. උපාදානය නැති වෙනකොට තණ්හාව නැති වෙන මොකෙන්ද? මොකටද? පංච උපාදාන ස්කන්ධ දුකෙන් මිදෙන්න. මව් මල දුකෙන්, පියා මල දුකෙන්, සහෝදරයා සහෝදරි ඥාති හිතේසින් මරණ දුකෙන්, ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමන උපායාසයන්ගෙන් මිදීම සඳහා. මිදීම සඳහා. සීල සමාධි ප්‍රඥා විමුක්ති. මොකද්ද මිදෙන්නේ? ආශ්‍රවයන්ගෙන් මිදෙන්නේ. කෙලෙසුන්ගෙන් මිදීම සඳහා, පංච උපාදාන ස්කන්ධයෙන් මිදීම සඳහා, ජරා මරණයන්ගෙන් මිදීම සඳහා. මිදුනහම මිදුනා කියන නෝනාව. එතකොට සීලයක පිහිටල සමාධි වඩමින් ස්කන්ධයන්ගේ උදේවැය බලමින් උපාදාන සතර උපාදානයෙන්ම මිදිච්ච මනසකින් ආශ්‍රයක් ශේවිච්ච මනසකින් ජීවත් වෙනවා. පංච උපාදාන ස්කන්ධ දුක නිරුද්ධ කළ ගුරු බර බහා තබල ජීවත් වෙනවා. එතකොට කය කෙලවර කොට ඇති වේදනාවක් දිලි කෙලවර කොට ඇති වේදනාවක් විඳිනවා රහතන් වහන්සේ කියලා කියනවා. ජරා මරණ දුකෙන් ඈතර වෙලා ජරා මරණ දුකෙන් මිදිලා ශෝක පරිදේවයන්ගෙන් මිදිලා සිසිල් වෙච්ච නිවිච්ච මනසකින් ස්කන්ධ පරිහරණය විතරක් කරනවා. මේ ස්කන්ධයන්ට තියෙන ආයුසන්තතියත් අතහැරෙනකොට කල්ැතුවම නැවත යන්න තියෙන කර්ම නතර කළා තිබුණේ. නිබ්බන්ති දීරා යතයම් ප්‍රතිපෝය දීර්යම් මහස නිවන පහනක් නුනා වගේ කියලා කියනවා. ඉතින් මෙතනදී මම මතක් කළේ ප්‍රතිපත්තිය ප්‍රතිවේදයේ හරියට විතරයි ප්‍රතිපත්තිය හරියන්නේ කියලා කියන්නේ. මේ පරියප්තියේ අර්ථය හරියටම ගත්තොත් වර්තමානයේක මේ ස්පර්ශ ආයතන 6 පරිහරණය කරන්න අවිද්‍යාවෙන් කර්ම රැස් නොවන විදියට තණ්හා උපාදාන නොවන විදියට එහෙම අවිද්‍යාවෙන් කර්ම රැස් කළා තණ්හා උපාදාන වුණොත් පංච උපාදාන ස්කන්ධ දුක විඳින්න වෙනවා. දුකට හේතු උඹලට මේ කර්ම කෙලස් ටික. මේ කර්ම කෙලස් නැති කළොත් මේ පංච උපාදාන ස්කන්ධ දුකෙන් මිදෙනවා. කර්ම කෙලස් නැති කරන මේ ස්පර්ශ ආයතන 6 නෝන පිහිටවන්නේ කියන උත්තරේ ගන්න වෙනවා වර්තමානයේ. ඒ ටික දකින්න වෙනවා. ඒ උත්තරේ ආවට පස්සේයි භවනාව කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ උදේවැය බලන්න වෙන්නේ මේ උත්තරේ සාක්ෂාත් කරගන්න. සමාධිය වඩන්න වෙන්නේ උදේවැය බලන්න උපකාර වෙනස. සීලිය පිහිටන්න වෙන්නේ සමාධියට උපකාර වෙනස. එහෙම නැති වුණොත් මේ යන්නේ කොහාටද කියන එකක් නැති වෙයි. ඒ මොකක් සඳහාද මේ කරන්නේ කියන ටික නැති. පරියප්තියෙන් තමයි හරියටම ප්‍රතිපත්ති අරගෙන දෙන කාරණාවත් මේ කාරණාව සඳහා ඕගොල්ලෝ මෙහෙම කරන්න කියන උත්තරයත් ලබා දෙන්නේ. ඊට පස්සේ ඒ ටික උදව් කරගෙන ඕගොල්ලෝ කළොත් අනිවාර්යෙන් ඒ ටික නොවුණු තමයි පුදුනේ. දැනට ඒ කියන්නේ කොච්චරම මම ඔහොම විස්තර කළොත් ලොකු රටාවක් නැහැ. බුදුහාමුදුරන් කාලේ හම්බ වෙන බුදුහාමුදුරන්ට හම්බ වෙන මිනිස්සු අවිද්‍යාව සංකාර විඥාන නාම රූප පටිච්චසම්පාද අංග ඕවා දන්නේ නැහැ මොකුත්. ඉතින් ඔයගොල්ලෝ එහෙමයි කියලා හිතන්නකෝ. මම මෙහෙම කියලා දුන්නොත් ඕගලන්ට තේරුම් කරගන්න පුළුවන් වෙන්නේ. ඔගොල්ලන්ගේ ඇස් ඉදිරි පිටට එන්නේ කනබුන ආහාරයෙන් යුක්ත රූපයක්. ඔගොල්ලෝ ඒක පෙර නොතිබීම හතගෙන ඉතුරු නැතුව නැති වෙන එකක්. මට ඔකට සහේතුක කර්ම කාරණා කියන්නේ ඒක නොදන්නා කම නිසා ඔගොල්ලෝ මේක අල්ලගෙන ඇති දෙයක් හැටියට බලනකොට තියෙන වැරද්ද තමයි ඔක නැති වුණොත් ඇති හැටියට හිතිනවා. මේ ඇත්ත නොදන්නා කම නිසා මේ නිමිත්තක් පහළ වෙනකොට ඕක තමයි කර්ම නිමිත්ත කියන්නේ. ඔගොල්ලෝ අපිට ආපහු ලෝකය කියන එකක් හම්බෙන්නේ මේ ආයතන ටික අපි මෝඩකමට ආයේ උපද්දවා ගන්න දුක උපද්දවා ගන්න. ඉන්න කෙනා බලන්න යනවා කියලා ගියාමත් අපිට ඉන්න කෙනෙක් පේනවා නෙමෙයි, මෝඩකම නිසා අපි ආයෙත් මේ ස්කන්ධ ටිකමයි උපද්දවා ගන්නේ. ස්කන්ධ ටිකත් උපදිනකොට ආයෙත් අපිට කෙනෙක් හම්බුනා නෙමෙයි, ආයෙත් අපේ මනසේ කෙලෙස්ම යෙදෙන්නේ. අපි මේ ටික නොදන්නා කම නිසා පුද්ගලයෙක් හම්බ වෙන්න යනවා, පුද්ගලයෙක් ඇසුරු කරනවා, රන් රිදී මුතුමැණික් හම්බ වෙන්න යනවා, ඒව එක්ක ඇසුරු කරනවා වගේ තේරෙනවා. මෙහෙම කළාම තියෙන ආදීනව තමයි ඕහොම්ම කාම බහණ්ඩ කාම වස්තු ගත්ත අද් දෙකින්ම ජරා මරණ දුක විඳින්න වෙනවා කියලා පෙන්වන්න වෙනවා. පෙන්නලා මේ වගේ දුකට හේතුව මේ වැරද්ද කියලා පෙන්නලා ওই වැරද්ද කරන්න එපා. මේකේ තියෙන සිද්ධිය දකින්න ඕගලන්ට පෙන්නනවා. ඒ කියන්නේ දැන් පුද්ගලයේ හැටියට අපිට පුද්ගලයේ හම්බෙන හැටි පෙන්වන බුදුරජාණන් වහන්සේ. මෙතන කනබුන ආහාර යුක්ත ස්කන්ධ ටික තියෙන්නේ ඒක නොදන්නා කම නිසා. මේ නිමිත්ත අපේ මනසට අරගෙන අපි පුද්ගලයේ කෙනෙක් දෙයක් හැටියට අපි හිතන්නේ. දෙවනි දවසේදී ඇහැට රූප වෙනනකොටම අර නිමිත්ත අපි තුල ඉදලා මේ තියෙන්නේ කියන එක ටිකයි අන්තිමට කියන්නේ. මේකෙන් පෙන්වනවා කවදාවත්ම ඉන්න කෙනෙක් හම්බ වුණා නෙමෙයි, අපි හිතාගෙන ඉන්න හම්බ වෙන්න බලන්න යන කෙනෙක් හම්බ වෙනවත් නෙමෙයි. කෙනෙක් බලන්න කියලා යනකොටත් කෙනා ඉන්නේ අපේ මනස පැත්තේ. හම්බ වෙන්නේ ආයත ස්කන්ධ ටික හම්බ වෙනකොටම කෙනා කියන අදහස මනස නැයේ දෙන්නේ. දෙපැත්තම පුද්ගලයා ඉඳලා තියෙන අපේ මනසේ ඒක උපද්දලා පවත්තපු ස්කන්ධ ටිකක් තියෙනවා. ඒක අනාත්මයි. අපි කවදාවත් අනාත්ම ධර්මතාවය තේරලා නැහැ කියන ටිකක් කියන්නේ. ඔගොල්ලෝ මේ ඇත්ත දැක්කොත් කලකිරෙනවා කියලා, ඇහි කලකිරෙනවා, රූපේ කලකිරෙනවා කියලා කියන්නේ අපි මේ ආයතන ටික උදව් කරගෙන කෙලෙස් කර්ම ටික උපද්දලා පවත්තලා තියෙන්නේ. මේ ඇහැමට උදව් වෙලා ජරා මරණ ශෝක පරිදේ දුක් දුම්න සත්‍ය කරව ගන්න. කෙලෙස් කර්ම පවත්ත ගන්න කියලා ඔගොල්ලෝ යම් දවසක දැක්කොත් විතරයි ඔගොල්ලෝ ඇහි රූපේ කලකිරෙන්නේ කියලා දැක්. ඒ කියන්නේ දරුවා බලන්න පුළුවන් කියලා හිතෙන තාක් ඕගොල්ලෝ මේ ඇහැ උපද්දවා ගන්නවා, රූපේ උපද්දවා ගන්නවාමයි. යම් දවසකදී ඕගොල්ලෝ දැක්කොත් මේ හිතේ තියෙන නිමිත්තෙයි දැන් දරුවා කෙනෙක් කියලා හිතාගෙන ඉන්නේ. දරුවා බලන්න කියලා ගියාමත් අනාත්මෝ ආහාරයෙන් හැදුණු ස්කන්ධ ටික උපද්දවා ගන්නවා, දරුවා කියන එක සිහි කරගන්නවා කියලා ඇත්ත හොඳට පෙවුනොත් ඕගොල්ලෝ දරුවා බලන්න යනවා කියන එක නතර වෙන්නේ එතකොටයි, කලකිරෙන්නේ. මොකද ඔය මෝඩකම කරන කෙනාට දුකත් ඉවර නෑ කියලා දකිනවා. කවදාවත් ගිහිල්ලා දරුවා බලන්න බෑ. ඒ කියන්නේ අපි මෝඩකම නිසා ස්කන්ධ එහෙම දරුවෙක් ඉන්නවා නම්, දරුසණිය හදක් තියෙනවා නම්, තියෙන දෙයකින් සැප දුක් විඳිනවා නම් තව කමන්නේ නෑ ඒක. තියෙන දෙයකින් දුක් විඳිනවා නම් ඒත් කමන්නේ නෑ. මේ කියන්නේ සිද්ධිය බලන්න. ඒ කියන්නේ උඹලා දරුවෙක් බලන්න යනවා කියලා අදහසින් ගියත් ආහාරය නිසා සලායතන නිසා ස්පර්ශ වෙලා ස්පර්ශ වෙච්ච වේදනාවක් එන්නේ. උඹලගේ මානසීය දෙනවා තණ්හා උපාදානයක් ආපහු. දරුවා දැක්කා, දරුවා හම්බුණා කියලා කෙලෙසෙ පෙන්නනවා. ඒකයි දැන් අපිට ඉන්න දරුවා අවස්ථාවකට හරි පෙවුනා නම් ඒත් කමන්නේ. පෙනුමු නිසා එන වේදනාවක් කියනවා ඒත් කමන්නේ. දුකක් ආවත් කමන්නේ. ඒක ඇත්තට විඳලානේ. නමුත් මෙතන තියෙන සිද්ධිය ගැන කියන්නේ මේ වෙන්නේ වෙන දෙයක්, කරන්නේ වෙන දෙයක්, අපි හිතාගන්නේ වෙන එකක් ගැන. දැන් එතකොට අපි කෙනෙක් ගැන හිතනකොට මම මේ කියන එක තේරුනද බලන්න හොඳට. ඒ කියන්නේ කිසිම දවසක එකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන එයා සතර මහා ධාතුයේ කලකිරෙනවා කියලා. මෙච්චර කාලයක් දරුවා බලන්න යනවා, රත්තරන් බලන්න යනවා, තේවත්තු පොල්වත්තු බලන්න යනවා කියලා හිතාගෙන හිතියට අවිද්‍යා කර්මයන්ගෙන් සතර මහා ධාතුවයි ඉපදුවේ මෙයා. සතර මහා ධාතුවයි උපද්දවන්නේ. ඇයි? ඇහැ සතර මහා ධාතුන්ගෙන් හටගත්තු රූප ටිකයි අවිද්‍යා කර්මයන්ගෙන් උපද්දවන්නේ. ඉපදෙනකොටම තේවත්ත දැක්ක, පොල්වත්ත දැක්ක, දරුවා දැක්ක, රත්තරන් හම්බුණා, රිදී හම්බුණා කියලා කෙලෙස් ටික යෙදෙන හින්දා ආයෙත් මේ ඇත්ත වෙනවා. අවිද්‍යාව නිසා ආස්ව, ආස්ව නිසා ඇත්ත වෙනවා. ආයෙත් ඊගාවට මෝඩකම ඉතිරුණු ආයෙත් සතර මහා ධාතු හදන්න තියෙනවා. ඒ කියන්නේ තේවත්ත බලන්න, පොල්වත්ත බලන්න කියන අදහසින් ගියත් ආයෙත් ඇහැ රූප චක්කු විඥානෙ උපදින්නේ. ස්කන්ධ ටික උපදින්නේ සතර මහා ධාතු හදාගන්න. ආය සතර මහා ධාතු ස්කන්ධ ටිකයි පැද්දුවේ කියන එක නොදන්නා කම නිසා ආයත රත්තරන් දැක්ක, රිදී දැක්ක, දරුවා දැක්ක කියලා කෙලස් ටික එදෙන. ආයත් කෙලස් ටික තිබුණා වෙන්නේ ආය සතර මහා ධාතු උපදිනවා. උපදිනවා කියලා කිව්වේ නිකම්ම නෙමෙයි, සතර මහා ධාතු උපදිනවා කියන අදහසින් නෙමෙයි. යා පංච උපදනස්කන්ධයක්. කියන්නේ gedara බලන් දෙනවා, දරුවා බලන් දෙනවා, පුල්වත්ත බලන් දෙනවා, තේවත්ත බලන් දෙනවා කියන අදහසින් යන්නේ. ගිහාම ආයත් වෙන්නේ මොකද්ද? සතර මහා ධාතුන් නිසා උපාදාය රූපයක් හදාගෙන ඒ නිසා ස්පර්ශයක් එන එක වෙන්නේ. ආයත අවසන් වෙන්නේ තණ්හ උපාදානයකින්. හරි, දරුවා දැක්ක, ගෙදර දැක්ක, පොල්වත්ත දැක්ක, තේවත්ත බලලා එනවා. ඒ කියන්නේ ආයත් මේ සතර මහා ධාතු හදාගන්න තියෙන හේතු ඉතුරු වුණා. ඉතින් මේක කෙලවරක් නෑ. ඔහොම ගිහාම අන්තිමට ලැබිලා තියෙන්නේ ජරා මර දුක් විඳිනවා කියන චක්‍රයක් විතරයි. කිසිම තේරුමක් නැහැ. යම් දවසකදී ඔයගොල්ලෝ දැක්කොත් දරුවා බලන් යනවා, ගෙවල් බලන් යනවා, පොල්වතු තේවතු බලන් යනවා කියලා යද්දි කාමෙ මිදෙන්න එක රූපේ පිරිසිදුන අපි මේ සතර මහා ධාතු උපද්දලා පවත්ලා නේද තියෙන්නේ. ඒ ටික දකිනකොට ශනිකෝ අපේ මනසේ මේ ටික ඉදිරිය නේද කියලා දැක්කවුත් දකින මට්ටමට ආවොත් ඔබලු කල කිරෙන හරිද? එයා සතර මහා ධාතු ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. අතීත, අනාගත, වර්තමාන, ආධ්‍යාත්මික, බාහිර, දුර ළඟ, ඖදාරික සිවුම් හැම රූපයක්ම මම නෙමෙයි, මගේ නෙමෙයි, මගේ ආත්මය නෙමෙයි කියලා දකින්න කියනවා. ඒ කියන්නේ අතීත, අනාගත, වර්තමාන, තමා තුල, බාහිර, ගොරෝසු සිවුම්, හීන ප්‍රණීත, දුර ළඟ යම්කිසි රූපයක් තියෙනවා නම් හැම රූපයක්ම සතර මහා ධාතු උපාදාය රූප ටික. ඒ ටික නිසා අපේ මනසේ අත්වාද උපාදානය යෙදිලා නම් මම, මගේ කියන එක ස්කන්ධ ටික දකිනකොට මගේ කියන මනස තුල උපාදානය යෙදෙනවා, ආශ්‍රය යෙදෙනවා කියලා අපි දන්නේ නැත්තම් අපි ආශ්‍රයයෙන් අරමුණු කරන්නේ උපාදානීය වෙනවා, උපාදානයෙන් අරමුණු කරන්නේ. ඒ කියන්නේ මේ රූපය දිහා බලන්නේ මගේ අත කියලා, මම කියලා. එතකොට මේක මගේ වෙලා, මම වෙලා පේනවා. මගේ අත කැඩිච්ච දුක් විඳිනවා නම් මේ පංච උපාදානස්කන්ධ දුක, දුකට හේතුව ස්කන්ධ ටික නෙමෙයි. අත්මය මම. එතකොට මම කියන එක නැති වුණා නම් මගේ අත කැඩිච්ච දුක නැති වෙනවා. ඒකට තියෙන හේතුව මොකද්ද? ඒ කියන්නේ ඒකට තියෙන, ඒක නැති කරන තියෙන මග රූපේ මම නෙමෙයි, මගේ නෙමෙයි, මගේ ආත්මෙ නෙමෙයි කියලා බලන්න. රූපය මම නෙමෙයි, මගේ නෙමෙයි, මගේ ආත්මය නෙමෙයි කියලා බලන්න කියලා කිව්වේ. කෑමේ රූපය කනබුන ආහාරයෙන් හැදුන එකක්, ආහාරනේ සහටගත් එකක්, කෙස් ලොම් නියද තම්මස්නහර තියෙන්නේ, ඔය කායනපතනවා තියෙන්නේ, ඔය පෙන්නද ඔය අර්ථයක් නිසායි. ඉස්තෙල්ලා දුක අහලා දුක ඇතිවීම අහලා දුකේ නැතිවීම අහගෙන තියෙන හින්දා මේ ටික කියන්නේ. මාර්ගඵල ලබන්න කියලා කිව්වේ මොකද? එයාට සත්ව පුද්ගලයෙක් නිසා එන දුකක් තියෙනවා නම් දුකට හේතුව පෙන්නනවා සත්ව පුද්ගල භාවයේ උපාදානය. උපාදානය නැති වුණොත් මේ සත්ව පුද්ගල භාවයෙන් එන දුක නැති වෙනවා. ඒ නිසා මේ ස්කන්ධ ටික බලන්න. සෙන් ටික පෙන්න. එතනදි තියෙන දේ තමයි අපි දක්ෂ වෙන්න ඕනේ. මෙතනදී මේ චක්‍රය ගැන, ඒ කියන්නේ ඉස්සෙල්ලාම අපිට හැට පෙනෙනකොට ස්කන්ධ ටික මේක ඇත්ත නොදන්නාකම නිසා අපි නිමිති හදා ගන්නවා කියලා. ඒ කියන්නේ දැන් මෙතන ඉඳන් ගෙදර දරුවා සිහි කරනකොට ඕගලන්ට තංගල හිතා ගන්න පුළුවන් වෙනෝනේ මේ අවිද්‍යාව පත්‍ය සංඛාර. ඇහැ මේ නිමිත්ත හදාගත්ත ඇහක් තිබුණා නම් රූපයක් තිබුණා චක් විඤ්ඤාණ තිබුණා ඒක නිරුද්ධ වෙලාමයි. නැති වෙලාමයි. අතීත ඇහැ නිරුද්ධ වෙලා රූපය නිරුද්ධ වෙලා චක් විඤ්ඤාණ නිරුද්ධ වෙලා. එදා ඒ ඇත්ත නොදන්නාකම නිසා රස විඳ ගැනීම අනුව බලපු එකේ විපාකයක් තමයි අද මේ නිමිත්ත කියන එක දකින්න ඕනේ. එතකොට මේ දැන් දරුවා ගෙදර කියලා හිතාගෙන ඉන්න මේ දරුවා කියලා හිතාගෙන ඉන්න නිමිත්ත. ආපහු ඔයගලන් දකින්න පුළුවන් වෙන්න ඕනේ ඇහැට කනබුන ආහාරයෙන් යුක්ත රූපය ගැටිලා 13 ආනත්ත්‍ය නිසා සංඥාව උපදිනකොට මේ නිමිත්තම නැගිටිනවා නේද? එතකොට මම දරුව දැක්ක වගේ ආයෙත් වෙලා නේද තියෙන්නේ? කියන කාරණාව තේරුම් කරගන්න ඕනේ. දකින්න පෙර දැක්කයන් පස්සේ දෙපැත්තෙන්ම කෙලස් එක යෙදෙනකොට ඕගලන්ට දරුවෙක් හම්බ නොවී හිටියොත් තමයි පුදුමේ. රත්තරන් හම්බ නොවුනොත් තමයි පුදුමේ. රිදී හම්බ නොවුනොත් තමයි පුදුමේ. එතකොට කියලා දෙන්න වෙනවා ඔය විපාකයට අවිද්‍යා කර්ම ටිකක් කියන්න වෙනවා. දරුවෙක්ගෙන් සැප දුක් විඳින තැනක අවිද්‍යා කර්ම ටික පෙන්වන්න වෙනවා. කලින් හම්බ වෙන්න කලින් මෙහෙම කෙනෙක් ඉන්නවා කියන කම නිසායි මේ විපාකයේ උපදින තැනකදී දරුවෙක් දකින්නවා කියන මට්ටම ඕගලන්ට තේරෙන්නේ. මෙහෙමයි ඕගලන් දරුවෙක් නිසා සතුටු වෙන්නේ. මේව යෝගලෝ රත්තරන් නිසා සතුටු වෙන්නේ, රිදී නිසා සතුටු වෙන්නේ, මුතුමෙයින් නිසා සතුටු වෙන්නේ, යාන වාහන වලින් සතුටු වෙනවා කියලා මේ කාම මට්ටමේ සතුටක් විඳින්නේ මනස තියෙන කෙලෙස් එක්ක කියන ටික පෙන්වන්නද වෙනවා. ඒකේ ඊට පස්සේ තියෙන ආදීනව ටික පෙන්වන්නද වෙනවා. ඕගොල්ලෝ ඔහොම වින්දා කියන දෝෂේ තමයි. ඕගොල්ලෝ දැන් ආස්වාදයේ ටිකයි ඕක විඳීමේ ආහාරපත්යෙන් හැදුණු රූපේ තියෙන තක අවුරුදු 50ක් 60ක් වුණා කියන කරත් නෑ අරමුණක් කරමුණක් ගානේ නිරුද්ධ වෙන නමුත් වැඩිම කියන්නේ අවුරුදු 50ක් 60ක් වුණාම සැප දුක් වෙනවා. අවුරුදු 50කින් 60කින් පස්සේ හරි ඒ රූප නිමිත්ත නැති වෙයි. නමුත් ඒ කර්ම නිමිත්ත නැති වෙන ඕගොල්ලෝ මායේ තව භවයකට අර යනවා. අනන්ත සංසාරයට අරගෙන යනවා. ආදීන බොහෝයි කියලා බුදුජානක දෙන්නන්නේ ඒකයි. මේ දේවල් මෙහෙම නිමිති හැටියට තියාගෙන ඕගොල්ලෝ අන්තිමට පරිහරණය කරන්නේ කර්ම කෙලස් කියන ටික හොඳට මතක තියාගන්න. රත්තරන් වලින්, රිදී වලින්, දූ දරුවන්ගේ ගෙවල් දොරවල් වලින් සතුටු වෙනවා කියලා කියන්නේ කෙලෙස් වලින් සතුටු වෙනවා. කෙලස් කර්ම ටික උපද්දලා පවත්නවා කියන්නේ. ඔහොම කිව්වට හරියන්නේ නැහැ. ඕගලන්ටම තේරෙන්න වෙනවා. කෙනා කෙනාට තේරෙන්න වෙනවා අපි මේ කරන වැඩේ. එතකොටයි Taman තුලින් මේ කලකිරීම එන්නේ. ඒ කියන්නේ අර්ථයක් තියෙන දෙයක් වුණා නම් කමක් නැහැ කියන එක. ඒ කියන්නේ මර කී අවස්ථාවට හරි දරුවා හම්බ වුණා නම් ඇත්තටම ප්‍රශ්නයක් නෑ මම. ඇඬුවත් ගුටි කඳුම සාදාන. ඒ කියන්නේ දැන් මේ මනසේ වැරද්දක් නිසා නම් මේක. එතකොට ඒ තේරෙනවා මේ කියන්නේ. ඒ කියන්නේ ඕගොල්ලෝ දරුවා කියලා දැක්කත් නැතත් වේදනාවේ අඩුවක් වෙන්නේ නෑ. වේදනාව වැඩි වෙන්නේ නැහැ. ඒකයි මෙතන තියෙන ප්‍රශ්නේ. එහෙම වැඩි කරගන්න පුළුවන් නම් තව කමන්නේ. අපි කියමු දැන් චක්කු සම්පතිය නිසා යම් වේදනාවක් එනවා නම් ඒ වේදනාව එච්චරමයි. ඒ නිමිත්ත අරගෙන මේක දරුවා මෙහෙමයි මෙහෙමයි කියලා වින්ද කියන්නේ මේ හිතුවා කියන්නේ හිතලා දරුවා බලන්න කියලා ගිහාම වෙන්නේ ආය චක්කු සම්පස්යෙන් උපදින වේදනාව මොකද ඊට වඩා වැඩිතර වේදනාවක් කින්නේ නැහැමයි. ඉතින් ඕක ඔහොම නිමිති හිටින විදිහට අල්ලගන්න නැතුව ඒ රූපෙ දිහත් බලන්න පුළුවන්. බැලුවහම ඒ රූප ස්පර්ශ නිසා එන වේදනාවමයි. දරුවා කියන අදහසින් බැලුවහම තෙන වේදනාව වේදනාවමයි. වෙනසකට තියෙන්නේ ප්‍රපංචයන්ගෙන් සතුටු වෙන tikai නැත්තේ. ඒ කියන්නේ දෙවනුවට මනෝමයෙන් දරුවා අල්ලගෙන යන tikai වැඩි ආස්වාදේ තියෙන්නේ. දුකට හේතුව තණ්හාව කියලා කියන්නේ ඇහැට පේන දෙන වේදනාව වේදනාවමයි. ඒ කියන්නේ වේදනා පච්චය තණ්හාගෙන මේක තව ගොඩක් විඳින්න තමයි අපි හිතෙන් අල්ලගෙන එක එක දේවල් මෙහෙම මාගේ ළමයා ලොකු වුණාම මෙහෙම කරයි මෙහෙම කරයි මෙහෙම කරයි කියලා අපි කියන්නේ. ඔක්කොම මනෝමය. කෙලෙස් කර්ම ටික එක කෙලෙසුන්ගෙන් සතුටු වෙන්නේ අපි. එහෙම සතුටු වුණත් මනෝමයයි හැමදාම. ආයෙත් විපාක විදින තැනට චක්කු සම්පත්තිය සෝත සම්පත්තියෙන් විඳින්න වෙන ජීවිතය ඔච්චරයි. කියන්නේ ගෙයි කුඩ ගහලා රත්තරන් තිබත් ඕගලන්ට ඇහෙන් දකිනකොට මේ රූපයක් දකිනවා මත්තම වේදනාව කිතරමමයි එන්නේ. පැත්තකට වෙලා තියෙනකොට සිහි කරනකොට කනකබනකොට ඒ චුට්ටක තාසාදෙන කොයි වෙලාවක හරි මට මෙච්චර රත්තරන් ගොඩක් තියෙනව නේද කියලා හිත හිතුවාම හිතලා යන්තම් පොඩ්ඩක් එන ආස්වාදයක් විතරමයි තියෙන්නේ. ඉතින් මෙතනදී බුදුහාමුදුරන් කාලෙදි මේ අවිද්‍යා සංකාර විඥාන නාම රූප කියන ওই වචන තිබුණේ නැහැ. හැම වෙලේම බමුණන්ගේ ජීවිතේම වැරද්ද පෙන්නවා. ඇත්ත පෙන්නවා, ඇත්ත තියෙන තැනක මනසේ කරන වැරද්ද පෙන්නුවාට පස්සේ මේ වැරද්ද තිබුණොත් තියෙන දෝෂේ තමයි දුකෙන් මිදෙන්න බෑ කියන එක පෙන්වහම ගොඩාක් දෙනෙක් කැමති වුණා දුකෙන් මිදීම සඳහා තමන්ගේ වැරද්ද හදාගන්න. ගෙවල් දරවල් දරු මුට්ටු බඩු මුට්ටු කියලා භෞතික දෙයක් අයින් කරන්න නෙමෙයි. තමන්ගේ මනස අස්කරනකොට එහෙම දේවල් තිබිලත් නැහැ. නැති වෙනවා. එතකොට මෙතනදී මට මේ පෙන්වන්න ඕන උණු දෙය තමයි අපි ගොඩාක් දෙනෙක් නිවන් දකින්න නිවන් දකින්න ඕනේ කියලා උත්සාහවත් වෙනවා නොකරන දෙයක් නැහැ. හැම විදිහකටම කළාට වෙන්නේ වෙන්නේ නැත්තේ ඒකට හේතු වෙන මොකුත් නෙමෙයි. මේකේ අර්ථයම වැරදිලා තියෙන්නේ. ওই වැරද්ද තියෙද්දි නිවන් දැක්කනම් තමයි බුදුන් මොකද දකින්න හදන නිවන කියන එක මොකද්ද කියලා දන්නේ. කෙටියෙන් ගන්න සෝපදිශේස නිබ්බාන කියලා කියන්නේ උපදිශේසයක් විතරක් තියෙද්දි නිවන් දැක්ක කියලා ඉන්කම් එක විතරයි අවුත් වෙන්නේ. ඒ කියන්නේ එන ස්පර්ශ ආයතන හයතම රූප නොපෙනෙනවා ශබ්ද නොහැදෙනවා නෙමෙයි පේනවා. හටක නිරුද්ධ වෙන තමන් ඩයල් කරන්නේ නැහැ. ඒ කියන්නේ තමන් කෝල් ගන්න නැහැ වගේ ඒක තියනවා කියන නිමිතිත් නැහැ. නිමිති හොයාගෙන යන්නෙත් නැහැ. මෝඩකමින් ආයතන ටික උපදන්නේ. එහෙම වුණාම වෙන්නේ මොකද? දැන් මෝඩකමින් ආයතන ඉපදුවාම ඒ ආයතන ඉපද නිරුද්ධ වුණාට ආයතන උපදින මෝඩකම නැති වෙච්ච නැති නිසා ආයත මේ ආයතන උපද්දව ගන්න පුළුවන් තරගෙ උපද්දව ගන්න හදනවා. මේ ආයතන ටික උපද්දන්න තියෙන හේතුව නැති වුණත් උපද්දන්න හදන මේ උත්සාහය පුළුවන් තරගෙන් හට ගන්නවා. ගලන වතුර ගලාගෙනනකොට ජලපහාර වේගවත් නම් අපි පස් ටිකක් කපලා දැම්මත් දැම්මොත් අපි පස් දාපු හිඳ එතන යන්න බැරි නම් පුළුවන් තරම් කියනවා. ඒ වගේ දැන් කර්ම නිමිති හදාගෙන බලන් ආහන්ද කියලා අපි මේ යන්න හදනකොට අද පුළුවන් තාක් යනවා. මේ ස්කන්ධ බිඳෙනකොට අන්තිමේදී යන්න බැරි වුණාට යන්න පුළුවන් තරම් යනවා. ඒකයි මේ ඒ හින්දා යම් කිසි කෙනෙකුට ආයතන ටිකට පිනෙන පැත්ත තියෙනවා. පිනෙන හැමදේ තියෙනවා. ඒකින් අනිත් පැත්තට යන ටික නතර කරලා ජීවත් වෙනවා. සාතන් වහන්සේ කියනවා සූපදීසු නිබ්බාන කියනවා. එයා දැක්කා කර්මක්ෂය කළා, අවිද්‍යාව නැති කළා, තණ්හාව නැති කළා, ආශ්‍රයක්ෂය කළා කියලා. කර්මක්ෂය කර ඥානය කියලා කියන්නේ. ඒකට ඉනිවන් දකිනවා. ඒ tikai මේ කරගන්න ඕනේ. කරන්න හදන්නේ. ඒක කොහොම හරි කෙරුවට හරියන්නේ නැහැ. මේ රූප කලාප බිදි බිදි යනවා කියලා බැලුවා කියලා මේක හරියන්නේ නැහැ. ඈ හරියනවද කියලා බලන්න. ඈ නැත්තම් වේදනාව ඇඟ ඇතුලෙන් තියෙන වේදනාව බැලුවා කියලා හරියනවද මේකට? ඈ හමට යටින් බැලුවා කියලා හරියනවද? දැන් මේ එක එක ක්‍රමනේ. ඉතින් කඩ කඩ බැලුවා කියලා හරියනවද? මේ දර්ශනියම ගන්න වෙනව නේද? ඉස්සෙල්ලම මේ දර්ශනියම බලන්න වෙනවා යාට. දර්ශනෙන් පහදුතු කෙලෙසියක් තියෙනවනේ. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබත පරාමාස කියන ටික. නේද? ඒ කියන්නේ යාට මේ දර්ශනියම එන්න වෙනවා ඉස්සෙල්ලා. මොකද දර්ශන? අවිද්‍යාපච්චය සංඛාරා. සංඛාරපච්චය විඥානං. කියන්නේ මේ පටිච්චසමුප්පාදයෙන් දකින්න වෙනවා. ඇත්ත නොදන්නා නිසා අවිද්‍යාවෙන් කර්ම නිමිති හදාගන්න හැටි. කර්ම නිමිති නිසා අපි විපාකයක් උපදින ඒද තියෙන උපදින තන අනාත්මයි. නමුත් තියෙන්නේ දෝෂි තමයි. ඒබඳු විපාකේ උපදිනකොටම අනිත් පැතුම් එක යෙදෙනවා. ඒ කෙලෙස් ටික යෙදෙනවා. දෙපැත්තකින් කර්ම කෙලෙස් යෙදෙනකොට උගල පංච උපාදානස්කන්ධයක් නැද්ද ඉන්නේ. ඒ කියන්නේ ලෝකෙට කවදාවත් හම්බ වෙන්නේ නැහැ. ලෝකෙ කියලා කිව්වේ ඉන්කමින් පැත්ත නෙමෙයි ඈ. කර උද්ගෝචිතත්. ඒ කියන්නේ හැම වෙලාවෙම අපිට හටගෙන නිරුද්ධ වෙන පැත්ත හම්බ වෙන්නේ නැහැ. අපි මේ අරමුණ විඳින්නේ ඇති දෙයක් ඇති තරලද. අවසන් වෙන්නේ තියනවා කියන තැනකින්. ආපහු බලන් යන්නේ තියනවා කියන තැනකින්. හම්බ වෙන්නේ තියනවා කියන තැනකින්. යෙදෙන්නේ තියෙන දෙයක් මට්ටමේ කියලා. ඒකයි බලු දඟලෙන් බදිනලද බල්ලා බුදුරජාණන්ගේ දේශනා කරනවා. ඇවිද්දොත් ඒ කනුව වටාම ඇවිදිනවා. හිටගෙන ඉන්නේ ඒ කනුව වටාම හිට ගන්නවා. නිදාගෙන ඉන්නේ ඒ කනුව වටාම නිදා ගන්නවා. ඈ ඉඳගෙන ඉන්නේ ඒ කනුව වටාම ඉඳගෙන. ඒ වගේ අසෘතවත් පුතඥය හැසිරෙන්නේ පංච උපාදාන ස්කන්ධයක හැසිරෙන්නේ. ඇවිදින්නේ පංච උපාදාන ස්කන්ධයක. නිදාගන්නේ පංච උපාදාන ස්කන්ධයක. ඉඳගෙන ඉන්නේ පංච උපාදාන ස්කන්ධයක ඉඳගෙන ඉන්නවා. අවිද්‍යාපච්ච සංඛාරා කියන එක ඇතුලේ. ඇතුලේ. එතකොට මම මෙතනින් අද අවධාරණය කරන්න යෙදුනේ මේ අවිද්‍යාපච්ච සංඛාරා කියලා පෙන්වන ටිකෙන් අතීත හේතු පෙන්වන එක ඇත්ත. අතීත හේතු පෙන්වන්නේ වර්තමාන ඵලයට හේතුව පෙන්වන්නද කියන අදහසකින් නෙමෙයි. අතීතයේ මේ වැරද්ද කළ නිසා උඹල මෙතෙන්ට ආවේ කියන එක පෙන්වන්නයි පුබ්බන්ති ඥානය ඔකෙන් පෙන්වනවා කියන එක කියනවා. වර්තමානයේක ඵල හේතු සම්දි කියන එකෙන් පෙන්වන්නේ අද කර්ම රැස් කරගත්තොත් අවිද්‍යාවෙන් තණ්හා උපාදානමුත් අනාගතයට යනවා කියන එක පෙන්වන්න විතරක නැතුව අනාගතයට ඇතිවෙන සිද්ධියක් කියනවා නෙමෙයි. ඒක සිද්ධිය පෙන්වන්නේ වෙන මොකද නෙමෙයි වර්තමානයේක මනස ගණ්ඩාකේ. පුබ්බත අපරන්තේ ටිකෙන් පෙන්නනවා අතීතයේ වැරද්ද නිසා අද මේ වැරද්ද කළොත් අතීතයේ මේ වැරද්ද නොවුනේ නම් අද මෙහෙම තැනකට ඔබලා එන්නේ නැහැ. අද මේ වැරද්ද නොකළොත් අනාගතයට මෙහෙම වෙන්නේ නැහැ කියලා වර්තමානයේක වැරද්ද නිවැරද්ද දෙක පෙන්වන්න පුළුවන් තැනකට එනවා කියන එක මම මේ පටිච්චසමුප්පාද චක්‍රයෙන් මුලින්ම මතක් කළා. ඒකෙන් වර්තමානයේකට අරගෙන දුන්නා මනස දැන් ඇත්තටම සුදුසුයි. කොච්චර වුණත් ওই දර්ශනීය මත අරගත්තොත් වර්තමානයේදී මෙයාට ආශ්‍රයක්ෂ වෙන දර්ශනයක් උපදිනවා. මොකද දැන් එහෙනම් අද අවිද්‍යාව මොකද්ද, සංකාරය මොකද්ද, අවිද්‍යාව සංකාරයෙන් උපදින විඥානය මොකද්ද කියලා අද ජීවිතයේ පටිච්ච සම්පදාය න දකින්න පුළුවන් වෙන්නේ. කාම අපි කාමවචර මට්ටමේ වෙන්නේ, කාම භූමියට අයත් කෙනෙක් වෙන්නේ මෙහෙමයි. අපි රූපාවචර බ්‍රහ්මයක් වෙන්නේ මෙහෙමයි, අරූපාවචර බ්‍රහ්මයක් වෙන්නේ මෙහෙමයි, රහතන් වහන්සේ නමක් වෙන්නේ මෙහෙමයි කියන ටික ඕකේ දිනනවා. එතකොට අවිද්‍යාව කාමවචර මට්ටමේ කියලා කියන එකේ තේරුම තමයි මොකද්ද? ස්පර්ශ ඒකේ ලක්ෂණය තමයි එයාට 10 18ක් ආයතන 12ක් ස්කන්ධ පංචකයක් පංච උපාදාන ස්කන්ධයක්ම හමු වෙන මට්ටමකට කියනවා කාමවචර. මේ එන පැත්ත නේ, මේ යන පැත්ත. ආයතන 6 එන පැත්ත එනවා. අවිද්‍යාපත්‍ය සංඛාරා කියනකොට දකින්න අවිද්‍යාව කියනකොට ඉන්කමින් එකේ ඇත්ත නොදකින්නේ. සංඛාර කියනකොට අවුට්ගෝයින් එකට ආරම්භය. දැන් වෙන ඉති කියන ක්‍රමයක් නැකට තේරෙන්නේ. එතකොට ඒකෙදි රූපාවචර කියලා කිව්වේ යම් ස්කන්ධයක් ඉපදෙන්න පෙරත් ඉපදුනායින් පස්සෙත් රූපාවචර මට්ටමේ සංයෝජනයක් නෑ යෙදෙන්නේ මේ ස්කන්ධයට කිව්ව රූපාවචර කියලා. රූපාවචර කිව්වේ ආපහු එයාට අහු වෙනවා නම් ආයතන 6ක් ධාතු 9ක් ස්කන්ධ පංචකයක් රූපාවචරයි කිව්වා. එයාට හම්බ වෙනවා නම් ආයතන 6ට මෙනවා ආපහු යන්න හම්බ වෙනවා නම් එකම එක ආයතනයක් විතරයි. අර වංකී රූපයක් දැක්කත් හටගෙන නැති වෙන තියෙන අවකාශෙනේ නැත්නම් සංඥාවක් නේ කියන වගේ මොන හරි මට්ටමක එකක් විතරයි නම් හම්බ වෙන්නේ. එයාට තියෙන්නේ ආයතන දෙකයි ධාතු තුනයි නැත්නම් ධාතු දෙකයි ඒ වගේ අරූප මට්ටමේ ස්කන්ධ හතරයි කියලා. මොකද මනසම විතරක් නම් හම්බ වෙන්නේ. කෙනෙකුට ඉන්කමින් එක තියෙනවා හටගෙන නැති වෙනවා කියන පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වෙනවා කියන තැන නම් තියෙන්නේ එකම ආයතනයක්වත් අහුවෙලා නැත්තම් ධාතු වටලොසෙන් එකම ධාතුවක්වත් අහුවෙලා නැත්තම් පංච උපාදාන ස්කන්ධයෙන් එකක්වත් උපාදාන වෙලා නැත්තම් අහුවෙලා නැත්තම් මේ පංච උපාදාන ස්කන්ධයෙන් මිදලා ආයතන 12න් මිදලා ධාතු වටලොසෙන් මිදලා හටගෙන නිරුද්ධ වෙනවා ලෝකෙන් මිදලා ජරා මරණයෙන් මිදලා ස්කන්ධ පරිහරණය කරනවා කියන තැනක් තියෙනවා. මොකද කර්ම පැත්තෙන් මේ කියන්නේ අපෝ. මෙයාගේ මේ කර්ම මෙතන කර්ම කියන්නේ නුවණ. නුවණ කියන්නේ. එතෙන්ට රහතන් වහන්සේ කියනවා. ස්පර්ශය එක්කන්තයක් ස්පර්ශ සමුදය එක්කන්තයක් ස්පර්ශ නිරෝධිය නැදයි. අපි ඉස්සර කතා කරපු ටිකම අපෝ ගන්න. රූපේ එක්කන්තයක් නාමයේ එක්කන්තයක් විඥානයේ නැදයි කියලා කියන්නේ. ආධ්‍යාත්මික ආයතන එක්කන්තිය බාහිර ආයතන එක්කන්තිය විඥානයේ මැද මේව එකක්වත් අහු නොවන තැනකින් නම් ජීවත් වෙන්නේ. මේ ධර්මය හටගෙන නිරුද්ධ වෙනවා කියන දැනුමකින් නම් ජීවත් වෙන්නේ මේව අහු වෙන්නේ නැත්තම් කියන තැනකින්. ඒක තුන රහතන වහන්සේ. නේ. එතකොට ඒ ටික මට මතක් කරන්න උනේ මෙන්න මෙහෙමයි වෙන්නේ කියන එක. මේ පටිච්චසමුපාදය පෙන්වන්නේ අවිද්‍යාව පත්‍ය සංඛාරා කියලා තුන් භවයේ ඇති වෙන හැටි භවයේ තුල ජීවත් වෙන හැටි කියන එක. ඒක අයිති නැහැ ওই විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියන ටිකම දකින්ද පෙර අවිද්‍යා කර්ම නිසා මෙතෙන්ට ආවා කියලා පෙන්වන්නත් ඕකේ කාරණාවක් තියෙනවා. ඔය ටිකේ ඇත්ත නොදැන අද අවිද්‍යා කර්ම කරගෙන ඒකට ওই විපාක උපදිනවා කියන එක පෙන්වන්නත් ඕකෙම තියෙනවා. ඒකයි මේ ලෝකේ හොයාගන්න බැරි මේ සිද්ධිය. ඒ කියන්නේ තණ්හා මූලිකයි අවිද්‍යා මූලිකයි කියලා දෙකක් තියෙනවා කියලා කිව්වේ ප්‍රතිසන්දියට සාපේක්ෂව විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියපු ටික තණ්හා මූලිකයි. ඒ කියන්නේ ඉන්කමින් එක එහෙමයි කියන්නේ තණ්හා මූලිකයි. අවුට්ගෝයින් එක ඒ කියන්නේ දැන් දැකපු නිමිත්ත තියාගෙන ආයෙත් ස්කන්ධ ටික උපදිනවනේ. ඒක අවිද්‍යා මූලිකයි. ඉස්සෙල්ලාම කනබුන ආහාර නියුක්ත රූපය අසමෝට එන ටිකේදී තියෙන්නේ තණ්හා මූලිකයි. තණ්හාවෙන් කුස්නා නැමැති බඩුව ගේ හදපු දැනින් තියෙන්නේ මේ ටික. ප්‍රතිසන්දි මන්ත්‍රය. ඔන්න හැට පේනද? ඒක හටගෙන නිරුද්දෙනවා කියන එක නොදන්නා කම නිසා නිමිත්තක් හදාගෙන නිමිත්ත හොයාගෙන යන්න ඕනේ කියන අදහසින් ආයෙත් මේ ආයතන ටිකම උපදිනවා. එතකොට මේ ආයතන ටිකම උපදිනවා දැන් අවිද්‍යාව මූලිකයි. පිටත් තියෙන. එතකොට ඉන්කමින් කියපු තැන එතන ඉඳලා ඇත්ත එතන ඇත්ත නොදැන කර්ම නිමිති හදාගත්ත තැන ඔන්න අතීත හේතු ඔන්න හේතු සංදිය ඵලයට හේතු හදාගත්ත ඵලය නෑ අපි හේතු හදාගත්ත තැන දැන් ඒ නිමිත්තේ අපි කියමු උපුල්මහත්තයා කියන එක සිහි කළ බලන්න යනකොට ඒ පේන ඇහැට රූපිට චක්කු විඤ්ඤාණයට කියනවා විපාකේ හම්බෙන තැනට අවිද්‍යා සංඛාර පෙරයි කියලා කියනවා. දැන් ක්ෂණිකවත් මෙතෙන්ට එන්න හේතු ඵල සංගියක් අවිද්‍යා කර්ම කියන හේතු ටික නිසා උපද්දවගත්ත ටිකක් විපාක ටික ඊට පස්සේ පේනවත් එක්කම උපුල් මහත්තයා කෙනෙක් කියන කෙලෙස් ටික නම් යෙදෙන්නේ ඵල හේතු සංගියක් ඒකෙම අනාගතේ තථාය උපමත්ය බලන් දිතුරු වෙනවනේ හේතුඵල සම්පතිය මේ ක්ෂණිකව මේක ඇතුළෙම ඔක්කොම ටික යෙදෙනවා අපි ගන්න ඊට පස්සේ මේකේ තියෙනවා ආකාර 20ක් දැන් ඉන්කමින් වෙන තැන ඇතුළට තේන තැන ඇත්ත නොදන්නාකම අවිද්‍යාව ඒ නිසා හටගත්ත නිමිත්ත තමයි සංඛාරේ නිකන් නෙමෙයි ඒ සංඛාර නිමිත්ත පුද්ගලයෙක් කියලා හිතලා හොඳයි කියලා තමයි අතහැරෙන්නේ අවිද්‍යා සංඛාර තණ්හා උපාදාන භව කියන ධර්මතා පහම ඒකේ තියෙනවා ඒබඳු නිමිත්තක ඒබඳු කෙලෙස් ගතියකුත් නිසයි උපුල් මහත්තයා බලන්න යන්න ඕනේ කියලා දෙවුණුට උපද්දන්නේ ඒකයි විඤ්ඤාණ එතන ආයත් විඤ්ඤාණාම තුත ආයතන පත් වේදනා කියලා එකක් තියෙනවා. ආයත් ඇහැට පේනකොටම නිකන් තණ්හා වෙන්නේ අර කර්ම අවිද්‍යාවෙන් හටගත්ත කර්ම නිමිත්තම මුල් වෙලා උපුල් මහත්තයා හොඳයි කියපු ගති ටික ආයත් තිර කරනවා. එතකොට දෙවුණුට ආයත් තණ්හා උපාදන්න බව. ඒ කියන්නේ ආයත් උපුල් මහත්තයා දකින්න පුළුවන් කියන දැනක ආකාර විසින් කියන්නේ ඒක. මේ එතකොට සංදි තුනක් කියලා කියන්නේ චුව ආකාරයස කොතන තියෙනවා කොටස හතරක් ඒ කියන්නේ හිතේ තියෙන නිමිත්ත එක කොටසක් ඇහැට පේනද හිතේ තියෙනක බලලා බලන් හදනකොට ස්කන්ධ ටික තව කොටසක් ස්කන්ධ ටික දකින්නකොටම ආපහු සත්‍යයක් පුද්ගලයෙක් කෙනෙක් කියලා කෙලෙස් ටික මනසේ දෙන එක තව කොටසක් මේ කෙලෙස්ෙ මුල් කරගෙන ආයෙත් බලන් යනවා කියන දරකින් තව කොටසක් කොටස් හතරකුත් ඔති තියෙනවා. ඔය වගේ චක්‍රයක් සිද්ධියක් සිද්ධාන්තයක් අපේ ජීවිතය අඛණ්ඩව නොදන්නවා වුණත් වෙනකොට වෙනවන අපි ලෝකයක් තුල පුද්ගලයෙක් එක්ක ජීවත් නොවුනා නම් තමයි පුදුමයි. හොතට හිතන්න මේ වෙලා තියෙන අපි මෙච්චර මේ සිද්ධිය පැහැදිලි නොවුනොත් මේක ගැලවෙන්න තැනක් ගලවන්න තැනක් ඇත්තවෙන කෙලෙස් ගෙවෙන්නේ නැහැ. මේ සිද්ධිය පැහැදිලි වෙන්න වෙන්න සිද්ධියේ මෝඩකමේ තියෙන බැරෑරුම්කම තේරෙනවා. කලකිරෙන්නේ ඒකට වෙන මොකද මේ මෝඩකම අඩු වෙන්නේ. මේක පැහැදිලි වෙන්න 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 මෝඩකම අඩු වෙනවා. මේ ඒ කියන්නේ අර මං කිව්වේ අලියා අර අන්දර කටු කනකොට කටේ ඇනිලා ලේ රහත් එක්ක නේ විඳිනවා කිව්වේ බර්ලා කවදා හරි දැක්කොත් මම මගේම කටේ ලේ රහනේ විඳින්නේ කියලා දැක්කොත් කලනු කිරුණොත් නේ පුදුමේ අන්දර ගහට හොඬේ දික් කරන එක අඩු වෙන්න නම් දකින්නම වෙනවා තමන්ගේ මනසේ තලුම කටේ තියෙන ලේ රහ කියලා ඒ වගේ මෙහෙ දරුවා අල්ලන එක නතර වෙන්න නම් අනිවාර්යයෙන්ම දකින්න වෙන ස්කන්ධ තියෙන තැනක අපේ උපාදානයේ යෙදෙන හැටි කර්ම කෙලෙස් යෙදෙන හැටි දැක්කොත්මයි සතර මහා ධාතු අල්ලන එක නතර වෙන්නේ. ඒ කියන්නේ අපි දැන් මෙතන තියෙන සුදු පාට විතර මම දන්නේ මං දාගෙන රතු පාට කණ්ණාඩියක් මම රතු පාටක අල්ලන්න හදනවා නම් මෙහෙම කවදාවත් මම මේ කණ්ණාඩිය ගලවන්නේ නැතුව මෙහෙන් රතු පාටකින් මාව අතහැරවනවා කියන එකක් නම් වෙන්නේම ඒක අහිං කරන්න කියලා මම මේක කැඩුවත් බින්දත් කුඩු කෙරුවත් මොනවා කෙරුවත් හරියන්නේ එහෙ නෙමෙයි නේ ඔකේ දෝෂේ තියෙන්නේ යම් දවසකදී තේරුනොත් ඔහි අල්ලන රතු පාටකින් අහිං කරන්න අල්ලන දෙඟුලුවට වැඩන්නේ ඕකේ නෙමෙයි දෝෂේ තියෙන්නේ ඔබේ කණ්ණාඩියේ දෝෂේ තියෙන්නේ කියලා එදාට තමයි මම මෙහෙ ඔට්ටු වෙන ඔට්ටුවිල්ල කැවකිරෙන්නේ. එදාට කණ්ණාඩිය ගලව ගන්න උත්සාහවත් වෙන්නේ. ඒ වගේ දැන් මෙහෙ දරුවා කියලා දැකලා නම් තියෙන්නේ ඔය දරුවට උපස්ථාන කරන්න උපකාර කරන හදන්නමයි උත්සාහය ආයේ කරනම් නවත්තන්න බෑමයි. කොච්චර කිව්වත් හරියන්නේ නැහැ. තණ්හා කරන්න එපා මේ විදිහට හරියන්නේ නැහැ. ඉතින් අන්තිමට කියන්න වෙනවා බුදුරජාණන් කියන්නේ ඒක නෙමෙයි ඒකයි දුකට හේතුව තණ්හාව දරුවා මැරිච්ච නිසායි තණ්හාවෙන් මේ දුක් විඳින්නේ දුකට හේතුව තණ්හාව මේ දුසේ තණ්හාව නැතුව දුක නැති වෙනවා කියලා පෙන්නලා එහෙනම් තණ්හාව නැති කරපම් කිව්වේ නැහැ කන්නාඩිය ගලවන්න ක්‍රමයක් පෙන්නා මේ ඊට පස්සේ දෙන්නේ වෙන වැඩ මේ ඇත්ත බලන්නකෝ කියලා දෙන්න ඇත්ත බලනකොට ඇත්ත පේන්න තේරෙනවා දරුවා කියන එක තියෙන්නේ මේ කියන්නේ රතු පාට කියන එක මේ අල්ලන්න නම් මම හැදුවේ ඒකට හේතුව කන්නාඩි රතු පාටක අල්ලනවා නම් ඒකේට හේතුව කන්නාඩිය කන්නාඩිය ගැලුවොත් මේකෙන් මිදෙන්න පුළුවන් කියලා කියලා නමුත් දෙන්නේ වෙන ක්‍රමයක් කන්නාඩිය ගලවන්න මොකද කිව්වට ගලවන්නේ නැහැ මම ඇත්ත පෙන්වන්න වෙනවා මෙතන කන්නාඩියක තියෙන ස්වභාවය මෙන්න මේකයි ඒකේ වර්ණය මෙන්න මෙහෙමයි හෙබදු වර්ණය මේ විදිහට දාගත්තාම මෙහෙමයි පේන්නේ ඒ කියන්නේ එයාට දාලා පෙන්වන්න වෙනවා නෑ එයා පිළිගන්නේ මේ පේන්නේ රතු පාටින්මයි කියලා ඊට පස්සේ පොළ පාට කන්නාඩියකුත් දාලා පෙන්වන්න වෙනවා අරක ගලවලා බලපන් දැන් පොළ පාටද පේනවනේ ඒ කියන්නේ හරි දැන් ඔක ගලවපන් දැන් දාපන් කහ පාටක දැන් බලපන් එහෙනම් දැන් පේනවද බලපු බලපු නිසා පෙන්ලා තියෙන්නේ කියලා පෙන්නවා දාපන් කාමෝපදානේ දැන් රත්තරන් වගේ රිදී වගේ පෙනේ හා දැන් දාපන් අන්කන්නේ අත්වාද උපද දැන් පුද්ගලයෙක් හැටියට පෙනේ සත්වයෙක් හැටියට පෙනේ ඈ දැන් එකේ කන්නඩ දාලා පෙන්නවා ඉතින් ඈ තණ්හාව කියයි උපාදානය කියයි යෝග කියයි යෝග කියයි ආශ්‍රය කියයි ඈ ඊටස්සේ දාලා පෙන්නවා දැන් කොහොමද දැන් පෙන්ලා තියෙන එක එක විදිහට පෙන්නවා නා දැන් එහෙනම් පෙන්ලා තියෙන කොහෙන්ද කොහේකද එහෙනම් කන්නාඩිය දෝෂෙන්නේ කියලා පෙන්නලා එහෙනම් කන්නාඩිය ගලවන්න ඔය ඔය රතු පාටින් කරන හදන්න ඕනේ කන්නාඩිය ගලවන්න කියනවා වගේ දුක අයින් කරන්න ඕයි මුකුත් කරන්න ඕනේ උපාදානය අයින් කරන්න ක්‍රමයක් තියෙනවා ඉතින් ඒක පෙන්වන්න තමයි ඒකට උත්සාහය ඇති වෙන්න තමයි මේ ඇත්ත පෙන්වන්නේ ඉතින් මොකද මේ ඇත්ත පෙන්න්නේ නැත්තම් කවදාවත්ම මේ දරුවා කියන තැනින් මිදෙන්න බෑ. ගෙවල් දොළව රන් රෙදි මුතුමැණික් කියන තැනින් ලෝකෙට මිදෙන්න බෑ. ලෝකෙ ඇති වෙන හැටි පෙන්වන්න ආයතරලා. තේමන කීප ටික ටිකක් නැසි. දැන් කැමති කෙනෙකුට ඕන ප්‍රශ්නයක් අහන්න පුළුවන්. ඉතින් ඔකේ තව සියුම් සියුම් කාරණා ගොඩාක් තියෙනවා. ඒකෙනු විඥාන නාම රූප කියනකොට ඔකෙත් තව සිද්ධි වෙන හැටි තියෙනවා. ඒ කියන්නේ ඔක දෙපැත්තට යනවා. නාම රූප කියනකොට ඉන්කමින් එකේදීත් අවුට් ගෝයින් එකේදීත් දෙපැත්තම නාම රූප වෙනවා. නමුත් දෙකේ වෙනසක් තියෙනවා. මේ ඇතුළෙන් දැන් එළියට යනකොට නාම රූප වෙනකොටත් එළියෙන් දැන් ඇතුළට වෙනකොටත් මේ නාම රූප වෙන එකේ වෙනස්කම් තියෙනවා. නමුත් එකම සිද්ධිය එළියෙන් ඉඳන් ඇතුළට එනකොට නාම රූප කියනකොට චක්කායතනේ සෝතායතනේ මේ ටික આવුවේ රූපෙට. ඇතුළෙන් දැන් යනකොට අහුවෙන්නේ යන් රූපන් නිස්සය වත්ති මනෝ විඤ්ඤාණ ධාතු තන් රූපං යන් රූපයක් ඇතුළු කරගෙන මනෝ විඤ්ඤාණය පවතින ඒ රූපයයි රූප වෙන්නේ නාම රූප පච්ච විඤ්ඤාණ කියන එක විඤ්ඤාණ පච්ච නාම රූප කියන්නේ
ඈ විඤ්ඤාණ ධාතුවක්
කියන්නේ ඔම මනෝ විඤ්ඤාණය පවතින දෙන රූපය ඒකට අපි වස්තු රූපය කියලා කියන්නේ වස්තු රූපය ඇතුළේ ඉඳන් යනකොට විඤ්ඤාණය මනෝ විඤ්ඤාණය නාම රූප වෙනකොට ඒ සිත ඇතුළු කරගෙන ඉන්න රූපයත් නාම ධර්මෙන් දතේ එළියෙන් ඉඳන් එනකොට විඥානයේ චක්කු විඥානයේ සෝත විඥානයේ වෙන්න පුළුවන් රූපේ ඇහත් රූපයත් කනත් අබ්ධයත් ඒ වගේ වෙනස්කම් තියෙනවා ඒකේ පොඩි කර්මයේ විපාකේ ඒකේ තරම් නිවැරදිවක් නැහැ විශේෂයෙන්ම කියන්න යමු වෙච්ච දේ තමයි අනුමානෙට හරි අපිට තේරෙනවා නම් අපිට වෙලා තියෙන දේ මොකද්ද කියන එක ඒ කියන්නේ මේ ලෝකයේ සත්‍යය හම්බ වෙන්නේ පුද්ගලය හම්බ වෙන්නේ මත්ත මාව හම්බ වෙන්නේ මාව පේන්නේ කොහොමද කියන්නේ මේ රූපය කනබුන ආහාරයෙන් යුක්තයි දකින්නකොටම මම කියන ආශ්‍රය දිලා නම් මනසේ තියෙන කෙලෙස් නැහැ දිලා තියෙන්නේ. දැන් තේරෙන්නේ මට මේ මම වගේ. මම වගේ. එතකොට ආශ්‍රයක්ෂය කරගන්න කියන්නේ මේ රූපෙ මෙහෙම බලනකොට මනස තුල පෙරපසු දෙකේම මනස ප්‍රබහස්රණම් පිරිසිදුනම් කිසිම කෙලෙසයක් නිමිත්තක් නැතිනම් පෙනෙනවා කියන තමයි විතරනම් තියෙන්නේ. මම කියන හැඟීමක් නැහැ. දිත්තේ දිත්තමත්තන් සුති සුතමත්තන් මුතේ මුතමත්තන් විඤ්ඤාතේ විඤ්ඤාතමත්තන් කියලා ඔය හැම එකක්ම කියන්නේ එකම තැනකට. ඉතින් කොහොම හරි එක අර්ථයක් තේරුම් කරගන්න පුළුවන් විශ්වාසයක් තබන්න මේ ක්‍රමය ගැන. ඕගොල්ලෝ මේ ක්‍රමයේ හැප්පි හැප්පි ඉන්නේ මොනවා හරි දෙයක් කරන්නේ නැතුව. ඔය රූප කලාප දිදි දිදි යනවා, නාම රූප බලනකොට මොනවා හරි විහිළුවක් කරන්නේ නැතුව ඇත්තටම මේ පටිච්චසමුප්පාදේ හරියට මම පෙන්නපු ක්‍රමයට හිතන්න හුරු වෙන්න. සීලේක පිහිටන්න හිත වඩන්න මේ පටිච්චසමුප්පාදේ මම දැන් තේරුම්ලකදී ඒක හිතනකොට හිතනකොට අඩුපාඩුවක් තිබුණා නෝ තේරුනොත් ඒක ආපහු පොඩ්ඩක් හදාගන්න මේක කොහොමද කොහොමද කියලා. ඕකෙම මේ හිතන ක්‍රමයේ નિවැරදි වුණොත් ඕගොල්ලොත් ඒ විදිහට හිතනවා නම් මේ ධහම පහළ නොවුනොත් තමයි පොදු. කලින් හිතපු ක්‍රමයට මේ ධහම පහළ වුණොත් තමයි පොදු. ඒ නිසා මේක මේ මගේ මං ගැන නෙමෙයි මේ ධර්මතාවය ගැන විශ්වාසයක් තබා ගන්න. මේක බොරුවක් නෙමෙයි. මේක සහේතුකයි. ඒ කියන්නේ මම බය නැතුව කියන එකක් මොකද මේ ශාසනේ වගකීමකින් කියන එකක් මම. මේ සිද්ධිය බලාගෙන තමයි මම දන්නේ නැහැ. මම එක්කාටවත් දුකට චෝදනා කරනනේ වර්තමානයේදී ගරුකට යුතු කියලා හිතන පොත්පත් ඔක්කොම ලියලා තින්නේ මේ වැරද්දෙන්. හැම පොතක් පතක්ම තියෙන්නේ වර්තමානයක ලියපු මේ වැරද්ද තුල. එතකොට ඒක දිහා බලලා මේක ලෙහෙන්නේ. මේ විඥාන නාම රූප සලආයතන පස්සේ වේදනා කියන තැන අවුට් ගෝයින් ඉන්කමින් කියලා දෙකක් තියෙනවා කියලා දන්නේ නැහැ. මෙතන ධර්මතා දෙකක් තියෙනවා ඒ කියලා ඒ දෙක වෙන්නේ කොහොමද කියලා පෙන්වන්න කිසි කෙනෙක් දන්නේ නැහැ. දැකලත් නැහැ. එකම සිද්ධියකින් විතරයි පෙන්වලා තියෙන්නේ. එහෙම පෙන්වුවොත් වැරදි. අපිට ගොඩ යන්න බෑ. එහෙම වුණොත් අතීත හේතුවට තණ්හා උපාදාන වෙලා වර්තමාන ඵලයකුත් වර්තමාන ඵලයට වර්තමාන හේතුත් හදාගන්නවා කියලා සංදීයාපව හදාගන්න බැරි වෙනවා කියන එක. හේතු ඵලයකුත් ඵලයේ හේතුකුත් කරගන්නවා නම් ඒක පෙන්වන්න වෙනවනේ එහෙනම්. එහෙම තැන අපි දාලා තියෙන්නේ ඒ කියන්නේ මේ ජීවිතයේ ඇතුළත අවිද්‍යාව කියන එකකින් කෘත්‍යයක් නැතුව පෙර සිද්ධියකින් දාලා ඒකට විපාකයක් හැටියට ගත්තාම අවුට් ගෝයින් ඉන්කමින් ඔක්කොම එකම මට්ටමක වෙනවා. ඒ කියන්නේ ඇතුළට එන ස්කන්ධය යන ස්කන්ධය ඔක්කොම එකම මට්ටමක් වෙනවා. එතකොට මුකුත් කරන්නේ සෝපදිශේෂ නිබ්බාන කියලා එකක් ලැබෙනවා. ඒ කියන්නේ එතකොට ලැබෙන උත්තරේ තමයි අද තණ්හාව නැති කරන්න පුළුවන්, අනාගතේ තමයි ජරා මරණ දුක නැති වෙන්නේ කියලා. මේ ශාසනේ බුදුරජාණන් වහන්සේ දුක පෙන්වලා දුකට හේතුව තණ්හාව, තණ්හාව නැතිකළොත් දුක නැති කර වෙනවා කියන, දුක නිරුද්ධ කරන්න පුළුවන් කියන වචනේ උපකරන්න බැරි වෙන තණ්හාව නැති වෙච්ච ගමන්ම ගෑන්නේ මාර්ගයට අනුතුරු ඵලයේ උපදිනවා කියන ටිකක් පෙන්වන්න බෑ අකාලිකයි කියලා. ඒ තණ්හාව නිරුද්ධ වුණා නම් ඒ මොහොතේම දුක නිරුද්ධ වුණා වෙන්න ඕනේ නා. මාර්ගයට අනුතුරුව ඵලය කාලිකයි. කවදා හරි දවසක වෙනා එතකොට. තවත් ඔකට ලෝකෙ හිතාගෙන ඉන්නේ මා මාර්ගේ වැළුවාම නිවන කියන එක එක්ෂණිකව පෙනිලා අතහැරෙනවා කියලා. කියන්නේ නිවන කියලා හිස් බව වගේ එකක්. නමුත් නිවන කියේ සලායතන නිරෝධය. ඒ කියන්නේ හටගත් ස්කන්ධය නිරුද්ධ වෙනවා කියන එක දකින්නවා. අතීතය හැ නිරුද්ධයි, අනාගතය හැ ඉපදෙන්නේ, වර්තමානය හැ හටගෙන නිරුද්ධ වෙනවා කියලා දකින්න තැනක ජීවත් වෙන කර්ම කෙලෙස් නැතිව මේකට නිවන් දැක්ක කියනවා. අද දකින්නේ එහෙම නෙමෙයි. මෙහෙම කරගෙන කරගෙන ගියාම නිවන කියලා ශුන්‍යතාවයක් හිස් බවක් එක පාටම පෙනේ පෙනලා තැරි. වගේ තැනකින් එකක් තියෙන්නේ අද. ඒකයි මම කියන්නේ නිවන කියන එක ගැන, ඒ කියන්නේ එක එක කෙනා සංකල්ප තියෙන. පංච උපාදාන ස්කන්ධ දුකේ ජරා මරණ දුකේ නිරෝධය දන්නේ නැහැ. ඒ කියන්නේ ගෙවල් දුරල් යන තුන් භවයෙන් මිදෙන හැටි තුන් භවයෙන් නැති කිරීමක් තියෙනවද? ලෝක නිරෝධය නිවනයි කියන්නේ. දැන් අපි දැක්ක ලෝකය කියන එක හදාගන්නේ අවිද්‍යාව සංකාරය. අවිද්‍යා කර්ම නොතිබුණොත් ලෝකෙන් එතරයි ලෝකෝත්තර. අර එකම චින්තන අර ඒ අපි කියපු ටික ඇතුළට එන ටික නාම රූප කියලා. අපි ඔකට කියනවා ඔකද ගත්ත හැකි ඔයගලන්ට හොඳට බලා ගන්න පුළුවන් දීඝනිකාය මහා නිධාන සූත්‍රයේදී ජරා මරණයට හේතුව ජාතිය උපාදානයේ මේ විදිහට අවිලා නාම රූපත්වය මං කියන විදිහ දෙපැත්තකින් පෙන්නලා නාම රූපයන්ට හේතුව විඥානය කියලා විඥානයට හේතුව අපෝනාම රූප කියලා පෙන්නනවා. නාම රූප පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම රූප නාම රූප පත්‍ය සලආයතන සලආයතන පත්‍ය පස්ස පත්‍ය වේදනා කියලා මෙහෙම පෙන්නනවා. ඒ කිව්වේ මුලින්ම නාම රූපයි කියලා පෙන්වපු ටික දකින්න අර ඉන්කමින් කියලා කිව්වේ ඒක නාම රූප පත්‍ය විඥානං කියන උඩ දකින්න කර්ම විඥානය අවිද්‍යා පත්‍ය සංඛාරා කියලා කිව්වේ ඒක විඥාන පත්‍ය නාම රූපං කිව්වේ කර්ම විඥානයේ තව විපාක උපදින පැත්ත දැන් උපුල් මහත්ය බලන් යනවා කියලා යන පැත්ත. ඒ නාම රූප නිසා ආයතන විලා ආයතන නිසා ස්පර්ශ විලා දැන් මේ ආයතන ටික ආයත් වෙනවා. අනිත් පැත්තට එනකොට මේ ටික ආයතන ආයතන වලට හේතුව නාම රූප වලට විඥාන විඥාන කියන කර්ම විඥානේ විඥානට හේතුවට ආයත නාම රූප. මේ නාම රූප දෙක ওই විඥාන නාම රූප සලායතන පස්ස වේදනා කියන ධර්මතාව පහට කියන නාම රූප කියලා. ওই නාම රූප දෙක දෙපැත්තකින් හම් වෙනවා. ඒ කියන්නේ තණ්හා මූලිකෝයි අවිද්‍යා මූලිකෝයි කියන දෙපැත්තක. අපි දැන් මේව ඇත්තටම ප්‍රශ්න නෙමෙයි මේ ශාසනේ ඔගොල්ලෝ මේ ශාසනයට ආපු කාලෙක හැටියට හරි අර්ථයක් ඉගෙනගෙන මේව තුල හැපි හැපි හිටියනම් අද මේ මොහොත ඇති කියනකොට. නමුත් අපි මේ ශාසනය අසුරු කළාට මොනවා හරි දේවල් කර කර ඉන්නේ ඒකයි මේ වැඩි. අවශ්‍ය තැන නෙමෙයි අපි පහුරු ගන්න. අර අර කඩුවරේ කතාවක් නෝ එක මිනිස්සේ පය කරුලේ යනකොට යතුර වැටුණා. දැන් යතුර හොයාගන්න බෑ පේන්නේ. පේන්නේ නැහැ. ඒ පාර තව මොනකද කියලා මොකද හොයන්නේ යතුර. යකෝ උතන කරුලයි පේන්නේ නැහැ. අර ලයිට් එක තියෙන තැනට ගිල්ල හොයන. එතන එළිය දිනනවා කියන්නේ. ඒ වගේ දෙයක් මේ කරන්නේ. දැන් යතුරු වැටිලා කරුවලයි නා. තව මිනිහෙක් ඇවිල්ලා කිව්වොත් දැන් මුතන කරුවලේ පේන්නේ නැහනේ. ඒ හින්දා දැන් ඉතින් එහා ලයිට් එළියක් තියෙනවා. දැන් ওই ලයිට් එළිය එළිය තියෙනවනේ එතන ගිහිල්ලා වෙනවා කො. ආලෝකෙ තියෙන තැන කියන්නේ. ඉතින් මෙතන හම්බෙන්නේ නැහැ කරුවල නිසා. ආලෝකෙ තිබුණාට එතන හම්බෙන්නේ නැහැ වැටුනේ එතන නෙමෙයි නිසා. ඉතින් මේ සාසනෙත් එහෙම එකක් මේ කරන්නේ. යැටිලා තියෙන්නේ යතුරු වැටෙන එක තැනක එතන කරුවලයි. දැන් හොයන්නේ වෙන තැනක එතන නෑ යතුරු. ඉතින් හම්බ වෙයිද? ඉතින් එහෙම එකක් මේ කරන්නේ. ඉතින් කරුවල තියෙන තැනකම ආලෝකයක් දැල්ලා ගත්තොත් යතුරු හොයාගන්න පුළුවන්. කියන එකයි මම මේක මතක් කළේ. කැමති ප්‍රශ්නයක් ඕන නම් අහන්න පුළුවන්. මෙහෙමයි. දැන් තාම මමත් මේ සිද්ධාන්තයට ලදරුයි. තව ඉස්සරහට යනකොට ගොඩක් අපිට පහසුයි. නමුත් මම අවධාරණයෙන් කියනවා ඔගොල්ලෝ මේක අරගෙන මේ තුලම උත්සාහවත් වෙන්න. මේ ක්‍රමය ඉදිරියට ගියොත් ලෝකේ මාර්ගඵලලාභින් රහතන් වහන්සේලා දිහි නොවුනොත් පුදුමයි. ක්‍රමය නිවැරදි නම් ඒක ප්‍රතිඵලයක් නාවොත් තමයි පුදුමයි. ක්‍රමයේ වැරදි නම් නිවැරදි ප්‍රතිඵලයක් આવොත් පුදුමයි. අංගෙන් කිරි දෙවනකොට කිරි આવොත් පුදුමද නැද්ද? පුදුමයි. බුරුලෙන් කිරි දෙවනකොට කිරි තියෙන දෙනකගේ આવොත් නෙමෙයි නාවොත් පුදුමයි. ඒ වගේ මේ ක්‍රමයේ නිවැරදි නම් ප්‍රතිපදාව නිවැරදි නම් ප්‍රතිඵලයක් නොලැබුණොත් තමයි පුදුමයි. ප්‍රතිපදාව වැරදුනොත් ප්‍රතිවේදය ලැබුණොත් තමයි පුදුමයි කියන සිද්ධියක් තියෙනවා. ඒ නිසා අද අඩුපාඩුවක් තිබුණත් මේ තුල හැප්පි හැප්පි ඉන්න මේ අනිවාර්යෙන් ගොඩ යන්න පුළුවන්. මේ ක්‍රමය ගැන විස්තර කරන පුද්ගලයා ගැන ඕනේ නැහැ. මේ පුද්ගලයා ගැන ගණන් ගන්න දෙයක්වත් නැහැ. මොකද පුද්ගලයෙක් විතරයි. අපි හැම වෙලාවෙම සද්ධාව ඇති කරගන්න ඕනේ ඒ ධර්මතාවය කියන්නේ. එතකොට පෞද්ගලික ජීවිතය අපිට ප්‍රශ්නයක් නෑ. අපි කොහොමද කියමු දැන්. පුද්ගලයෙක් වටහාගත්තහොත් අපි හරි ඉක්මනට කලකිරෙනවා. ඒකේ අපිට ඇති වැඩක් නෑ. නමුත් පුද්ගලයා පැත්තකින් අතින් ඒ ධර්මතාවයේ විශ්වාස තබාගෙන ධර්මතාවයේ එළිලා යන්න. මං කිව්වේ උගලන්ට හිතන්න දන්නේ නැත්නම් ගැනද නැයි නම් සීලයක පිටලා හිත වඩමින් මේ දැනට පෙන්නපු න්‍යාය ටිකක් හරි අහන්න. අහනකොට අහනකොට මේ කියන්නේ මොකද නැවත දෙතුන් විටක් අහන්න. අහනකොට අහනකොට අනුමාන ඥානයක් කිය මේක නේද කියලා. ඊට පස්සේ තමන්ටම පරප්‍රත්‍ය රහිතයි කියලා තමන්ටම තේරෙන කල යුත්තේ මොකද්ද කියලා. දැන් නම් අපි අවසන් කරමුද? තවම මොකක්ද තියෙනවද?
යමක්
ඇහෙනවා. අපිට මොන හරි ඇහෙනකොටත් මං කියේ ඇහෙන පැත්ත දැන් දෝෂේ නැහැ. ආශ්‍රය තමයි ඇහෙන එක හටගෙන නැති වෙනවම. ඇහෙනවත් එක්කම අවිද්‍යාවත්‍ය සංකල්ප tangala කුරුල්ලක් తీරිය අපිට. ඊට පස්සේ මේ නිමිති තිහකල කුරුල්ලගේ හඬ අහන්න කියලා ආය කන උපද්දව ගන්න අපි. ඒක න්යායට අහු වෙනවා. ඇත්තටම නැත්තම් එහෙම නැහැ. නමුත් න්යායගේ මෝඩකමට අහු වෙනවා. ඒක දැන් නාසයේදීගේ නිමිති නැහැ. හටගෙන නැති වෙනවා. tangala කැවුම් බදුන සුවඳ කියලා අන්න කැවුම සිහි කරගනි හිතට. අවිද්‍යාවච සංකා ඊට පස්සේ කැවුම් වල සුවඳ බලන්න නැහැ උපදවනවා අප කියනවාද? ඔව් ඒ වගේ දිවටත් ඒ විදිහට ගන්නවා. එතකොට හොඳට අහු වෙනවා මේ නිමිති ටික. දැන් නැත්තම් එක තැනක අපි ඉන්නේ අවිද්‍යා කර්ම වියෙන් තැනක එකම නිමිති ටික කින්නේ ඇදිරේ නායතන ආයම උපදවන. නැත්තම් ඒව හටගෙන නැති වෙනවා. ඒකයි දැන් රූප ආයතනයේ පිරිසිදු දැක්කහම අර රූප භවයේ ආයතර අඩුනේ එහාට දන්නවා නාසයට ගැටුණා දිවට ගැටුණා කයට ගැටුණා රූපින් බලපු නිමිත්තම ආරගෙන තියෙන්නේ කියන තැනකින් එනවා. දැන් ගඳ සුවඳක් ආවොත් කෝප් අපි කියමු කැවුම් සුවඳ කියලා මෙයාට ඇහෙන්දපු කැවුමම මතක් කරගන්න තියෙනවා නේද? වෙන ගන්න එකක් නැහැ. ඊට පස්සේ කිය රසගත්තු ලුණු රස කියලා සුදු පාට ඇහැට පෙනෙන ලුණු කැට කැට කියන නිමිත්ත ගන්න තියෙනවා මේක ගන්න එකක් නැහැ. කයට ගැටුණු පොට්ටබ්බේ කියලා කකුලේ හැප්පුණු පුටුව කියලා වගේ අර ඇහැට පෙනෙන නිමිත්ත දිහි කරගන්න තියෙනවා මේක නිමිති නැහැ. මෙයාට අර රූපය පිරිසින් දකිනකොට හිත දියුණු වෙනකොට රූප නිමිත්ත හොඳට දන්නවා. තේරෙනවද? සත්‍යය දන්නවා. ඒවා මත්තම අහුවෙනවා කියලා තේරෙනවා. නමුත් දැන් ගන්ධයට රසයට පුට්ටබ්බයට මේ නිමිත්ත ඇඳගන්නේ නැහැ මෙයා. මොකද මේක රූප නිමිත්ත කියලා හොඳට දන්නවනේ. එතකොට අරවැය නිමිති නැති වෙනවා. ඒ පැත්ත හොයාගෙන යන පැත්ත නැති වෙන්නේ ඒකයි. ඒ ආයතන අඩුනේ යට ඒකයි. අපේ මෝඩකම හින්දා එකම නිමිත්ත ආපහු බෙදලා අපි අරගන්න ආයතන හයකට. ඒ කියන්නේ නාසයට දැනුන එකටත් කැවුම් සුවඳ කියලා ඇහෙන් බලපු එකම ගැට ගහගෙන නාසය හදා ගන්නවා. ලුණු රස කියන එකටත් රසයට අර කැට කැට ඇහැට පෙනුන නිමිත්තම ගැට ගහනවා. කකුල හැපුණු පුටුවනේ කියලා පුටුවටත් ඇහැට පෙනුන එකම ගැට ගහලා අපි මෝඩකමට හදා ගන්නවා. ආයතන 12 කියන එක. අතන මෝඩකම අඩු වෙනවා අර ඇත්ත දකින්න වෙනවා. ඒකයි අනිත් පැත්තේ ආයතන වෙනස් වෙන්නේ. හරි ශාතිය. දරුවෙක් ගැන නෙමෙයි මම කතා කරන්නේ. දරුවෙක් හම්බෙන එක ගැන කතා කළෙත් නෑ. උදාහරණයක් එකක් ගත්තොත් වැඩි. ඒකයි මම කතා කළේම ස්කන්ධ ටික තියෙන තැනක දරුවා කියන අදහස එදින හැටි බලන්න දරුවා කියන අදහසින් ස්කන්ධය උපදින හැටි බලන්න කියන එක. දෙපැත්තක කර්ම කියලා සිද්ධියක් අපේ මනසෙන් පෙන්වීම මම දරුවා දකින තැනක දරුවා දැකලා එන සිද්ධියක් ගැනවත් දරුවා සිහි කරන එකක්වත් නෙමෙයි මම මතක් කළේ. මේ සිද්ධිය නොදන්න තාක් අපි ගාව තියෙන නිමිත්තට දරුවා කියලා හිතුවා. එහෙම හිතලත් අපි අනාත්ම ස්කන්ධ ටිකයි පැද්දුවේ. අනාත්ම ස්කන්ධ ටික උපදිනකොටත් අපි ගාව දරුවා කියන ටිකයි සිහි වුනේ. දෙපැත්තකින් කර්ම කෙලෙස් යෙදෙනකොට අපේ මනස තුල යෙදিলা තියෙන සංයෝජනයක් ඇතුළත තියෙන දරුවෙක් එක්ක ඉන්නවා වගේ කියන එකක් මම මතක් කළේ. මේන්න මේ ඇත්ත දැකපු දවසට එයා ඇහි රූපේ කලකිරෙන්නේ. මොකද මම්මගේ කෙලෙස් ටික නිසා මෙච්චර කල් උපද්දලා තියන්නේ ඇහැ රූපේ. දරුවා කියන වැරද්දෙන් නතර කරගන්න බැරිලා තියෙන ස්කන්ධ උපද්දින එක කියන එක. අන්තිමට උපද්දලා තියෙන ස්කන්ධ ටික. දරුවා බලනවා කියන එකෙන් දරුවා බැලුවා නම් කමන්නේ. දරුවා පෙවුනා නම් ඒත් කමන්නේ. නමුත් වැරද්දෙන් ස්කන්ධ උපද්දවන ක්‍රමය නතර වෙන්නේ නැහැ. උපද්දන බවයි ඇති වෙලා තියෙන්නේ කියන එක කිව්වේ. තේරුණාද? ආයත් උපද්දනකොට ආයත් ස්කන්ධ ටික උපද්දිනකොට ආයත් මේ වැරද්ද වෙනවා. එහෙනම් මේ චක්‍රය නතර වෙනකොට ස්කන්ධ ටිකත් කර්ම ටිකත් කෙලෙස් ටිකත් දකින්න වෙනවා. කර්ම වටේ කෙලෙස් වටේ විපාක වටේ කියලා තුන මේ ධර්මතා ටික දැක්කොත් තමයි තේරෙන්නේ අපි කරන්නේ අපිට වෙන්නේ මේක නේද කරන්නේ මේක නේද. එතකොට ලෝකේ හැම දෙයක්ම සත්‍ය පුද්‍රයෙන්ම ද්‍රව්‍ය කර්ම හම්බ වෙන්නේත් එහෙමයි කියලා දකිනවා. රූපේ සතර මහා ධාතුයි. එහෙම තියෙන තැනක අපිට රත්තරන් රිදි මුතු මැණික් වටිනා වස්තු හම්බ වෙන්නේ මෙහෙමයි කියන සිද්ධියක්. එහෙනම් හොඳයි හැමදෙනාම සාදුනාදයක් වුණා. හොඳයි අද දවසේ සිද්ධ කරගත්තු සියලුම කුසලයන් ලෝකීය සම්බුද්ධ ශාසනය මේ පින්වතුන්වත් ගෙවල් දරුවා රැකී රක්ෂාදි ස්ථාන ආදි ප්‍රවිතු ශාසන මාන සුෂ්ට කරග සිල් දෙවියෝ මේ පින් අනුමෝදන් වේවා. දිව්‍යයන්ගේ දිව්‍ය සිරු වැඩ දියුණු කරගෙන දිව්‍යත්වතුන් බෝධි පින්වතුන් වෙන සනසෙත්වා කියලා සාදුනාදයක් වුණා. ඒ වගේම කල්පනා කරගන්න අද දවසේ දැනුම් දෙච්ච මේ සියලුම කුසලයන් අපි සියලු දෙනා නමින් ඇසි කාල යාත්‍රා කළා වූ සියලුම ඥාති සිහිප කරගන්න මගේ මේ ශාසනය තුල මේ ලෝකෙට ධර්මය ලබා දෙන්න අද දවසේදී මම මේ මට්ටමට එන යන ඉඳලා මේ පසුපස ඉන්නේ අපේ මහේශා හම්පත් මහත්මයා එතුමා තමයි ජීවිතේ මේ මට්ටමට එන්න කියලා ධර්මයෙන් නෙමෙයි ලෝකයට ධර්මයේ දීමේදී පුරෝගාමී වුණේ කියලා කියන්න පුළුවන්. ඉතින් ඕගොල්ලන්ට අද දවසේදී මේ බණ වචනේ වෙන කවුරු හරි නිසා ඔයගොල්ලෝ ආවා. මාව ලෝකීය හඳුනගත්තේ මහේශාපත් නැතිතුමන් නිසායි කියන එක මතක් කරනවා. ඒ නිසා එකට උපකාරයක් හැටියටත් අපි අද දවසේදී එතුමගේ මියගිය පියාණන් සිරිසෙනේ හම්පත් නැතිතුමන්ටත් මේ කුසල ධර්මය අනුමෝදන් කරමු. ඒ ඇතුළු අපි සියලු දෙනාගේම නමින් ඇසේ කාලයාත්‍රා කළා වූ සියලු ඥාති මේ මොහොතදී සිහිපත් කරගන්න. ඒ සියලු ඥාතියන්ට මේ කළ කුසලයේ අනුමෝදන් වල දුක් ඇති ස්ථානයේ සිටින දුකින් අතින් දිසකෝ භාවයට පත් වේවා කියන අදහසින් අපි ඥාති දෙපින් අනුමෝදන් කරමු. ඉදම් මේ ඥාති නම් හොතෝ සිතා මේ උදව් උපකාර කළ සත්පුරුෂ සියලු දෙනාටත් මේ පින්ව සියලුම දෙනාටත් අපි හැමතෙමත් මේ කුසල ධර්මය මේ ජීවිතේම අජරාමර නිර්වාණ සම්පත්තිය සාක්ෂාත් කර ගැනීම සඳහාම අපේ ජීවිතවලට හේතු පුනිස්සිය වේවා ජීවිතවලට සම්බන්ධ වේවා කියලා සෝ